Manasarayi Karuniya Swami Nuhansa Teruvan Saranayi Ada Dedasu Sipahe Martu Visitung Venida Davase Api Mehamadanama Samband Vela Inne ආධුනික පිරිස සඳහා සතිය හඳුන්වා දීමේ වැඩසටහනේ 246 වෙනි වැඩසටහනට ඒ වැඩසටහන සඳහා නිසන්න වනය යෝජනය කරමින් මේ ධර්ම සභාවට වැඩම කර සිටින ගෞරවනීය ධම්මකුසල හුමුගම ධම්මකුසල ස්වාමින් වහන්සේ පාද නමස්කාරයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සූම් තාක්ෂණය හරහාත් මික්සලා තාක්ෂණය හරහාත් සම්බන්ධ වෙන සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා පාද නමස්කාරණ යුතුව පිළිගන්නවා. ඒ වගේම මේ වැඩසටහන සම්බන්ධ වෙන හැම දෙනාමත් බොහොම ගෞරවයෙන් අපි පිළිගන්නවා වැඩසටහනට. එඳා වගේම වැඩසටහනේ මුලින්ම ආරම්භය සටහන් කරමින් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවක් පැවැත්වෙනවා. ඊට පස්සේ අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඊට පස්සේ වාචික වාර්තා සඳහා අපිට වෙලාව ඉඩ කඩ තියෙන විදිහට අපි ඒ සඳහා අවස්ථාවක් ලබා ගන්නවා. ඒක තමයි සාමාන්‍ය අපේ වැඩසටහනේ පිළිවෙල. ඉතින් අද දවසෙත් අපිට අනුකම්පාවෙන් ධර්මදේශනාවක් අනුශාසනාවක් පවත්වන විදිහට ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාරින් යුතුව ආරාධනා කරමු. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතේ තේ උභෝවන්තේ අනභිඤ්ඤාය ඕලීයන්ති ඒකේ අතිදහවන්ති ඒකේති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම් යම් දේ ඉගෙන ගන්නවා, අධ්‍යයනය කරනවා. ඒ විදිහට ඉගෙන ගත්තට අධ්‍යයනය කරාට අපිට යම් දෙයක් වැටහෙන්න නම් ඒක ප්‍රායෝගිකව අත්දැකීම, ඒකේ ප්‍රායෝගික භාවිතාව ඉගෙන ගැනීම වැදගත්. එහෙම නැතුව අධ්‍යයනය කරපු පමණින් ඉගෙන ගත්ත පමණින් අන්න මේ දේ තේරුම් ගන්න වටහා ගන්න අමාරුයි. ඒක නිසා ප්‍රායෝගිකව මේක යෙදීම වැදගත්. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් භාවනාවක් පුහුණුවක් කරගෙන යනකොට මේක බොහොම වැදගත් දෙයක්. දැන් මේ පිරිස දුරස්තව සම්බන්ධ වෙනවා. දුරස්තව සම්බන්ධ වෙලා මේ බණ අහනවා. ඊට පස්සේ කමඨාන් වාර්තා ඉදිරිපත් කරනවා. ඉතින් ඒ විදිහට සම්බන්ධ වුණාට ඉදිරිපත් කරාට මේක ප්‍රායෝගිකව තමුන්ගේ ජීවිතයට යෙදෙන අවස්ථා මීට වැඩිය බොහෝ ප්‍රමාණයක් අපිට දකින්න පුළුවන්. ඒ ප්‍රායෝගික යෙදීම අඳුන ගත්තොත් අන්න අපි මේ දහමට ගොඩක් ආසන්න ලං වෙන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ විදිහට තමයි මේ ක්‍රියාවලිය දියුණු කරගන්න, වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි හිතමු භාවනානුයෝගී පිරිසක් ඉන්න පරිසරයක වේවා, එහෙම නැත්නම් මේ විදිහට මේ සම්බන්ධ වෙන පිරිසක් අතරේ වේවා, මේ යම් යම් අවස්ථාවල යම් සිදුවීම් නිසා, සමහර විට අතපසු වීම් නිසා, සමහර විට වෙන වෙන බලපෑම් නිසා අන්න ප්‍රායෝගික ඉගැන්වීමකට අවස්ථාවක් ලැබෙනවා. එන්නේ ඒ වෙලාවේ හරියට කමටහන සුද්ධ වුණොත්, ඒ වෙලාවේ හරි ප්‍රතිචාරය ලැබුණොත් අන්න ඒ කෙනාට පුළුවන් මේ ක්‍රියාවලිය විනිවිද දකින්න, ඒ සඳහා ඉඩකඩක් මේ කෙනාට ලැබෙනවා. එතකොට සාමාන්‍යයෙන් අන්න ගුරුවරයෙක්ගේ පැත්තෙනුත් දක්ෂභාවයක් අවශ්‍යයි, ඒ සුදුසු වෙලාවේදී සුදුසු ප්‍රතිචාරය දක්වන්න. එහෙම බැරි වුණොත් නිකන් අර ඉවර වෙලා පහුවදාට කල්පනා වුණාට අප්පා මෙහෙම කිව්වනම් හරි, එහෙනම් මේ මනුස්සයාට තේරෙනවානේ කියලා කිව්වට වැඩක් නැහැ නේද? අර ඔන් ද ස්පොට් තියෙන්න ඕනේ. අන්න ඒ වෙලාවේ හරි ප්‍රතිචාරය, ඒ භාවිතය අන්න ලැබුණොත් ඒක කෙනෙක්ට තමන්ගේ ජීවිතය විනිවිද දකින්නේ, සිදුවීම විනිවිද දකින්න, මේ දහමට ලං වෙන්න හේතු කාරණා වෙනවා. ඉතින් ඔන්න ඔය කියන අදහස අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන් දෙයක් තමයි මේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන සිදුවීම. මෙතන තියෙන්නේ මොකද්දෝ අමුතු කතන්දරයක්, අමුතු ආකාරයක සිදුවීමක්. නමුත් ඒක පාවිච්චි කළා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රායෝගිකව මේ අත්දැකපු දේ තුලින් දහමක් ප්‍රකාශ කරන්න කියලා දෙන උත්සාහ ගන්නවා. අනේ විදිහේ අදහසක් සිදුවීමක් තමයි මේ දවසේ සූත්‍ර දේශනාව විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙතන මේක තියෙන්නේ උදාන පාළියේ අන්තිම හරිය මොකද්ද ඔය බග් එක මේ ගණිකා සූත්‍රය කියලා තමයි එතන සඳහන් වෙන්නේ. ඉතින් ගණිකා සූත්‍රය කියුවාම මොකක් හා සම්බන්ධ සිදුවීමක්ද කියලා හිතා ගන්නත් පුළුවන් වේවි. ඉතින් කොහොම හරි මෙතන තියෙන්නේ මේ රජගහ නුවර යම්කිසි ප්‍රසිද්ධ ගණිකාවක්. එහෙම නැත්නම් නගර සෝබිනියක් කියලා කියන්නේ. එතකොට ඒ වගේ තැනැත්තියක් පිළිබඳ යම් සිදුවීමක්. එතකොට කවුද කියන එක නම් වශයෙන් සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන්නේ නිකන් මේ ප්‍රසිද්ධ මේ විදිහේ නගර සෝබිනියක් ගණිකාවක්. මේ ගණිකාව නිසා මේ නගරේ දෙපිරිසක් පිරිස් දෙකක් දෙකට බෙදිලා අන්න යම් ආකාරයක රණ්ඩුවක යෙදෙනවා. දෙගොල්ලක් මේ විදියට වෙන් වෙලා බෙදිලා. ඉතින් එතන කියනවා මේ දබර ඇතුව කල් ගෙවනවා, කලහ විවාද ඇතුව කල් ගෙවනවා, ඊට පස්සේ අත්වලින් පහර දීම් කරගන්නවා, ගල් කැබලති වලින් පහර දෙනවා, පොළු වලින් ගහනවා, අන්තිමට ආයුධ වලින් ගහනවා, ඊට පස්සේ මරණයටත් පැමිණෙනවා. ඔන්න ඔය විදිහට මේ ගණිකාව නිසා දෙපැත්තට බෙදුණු මේ පිරිස දබර කලහ විවාද අත්වලින් පහර දීම්, ගල් වලින් පහර දීම්, පොළු වලින් පහර දීම්, ආයුධ වලින් පහර දීම්, මරණයට පවා පැමිණීම් සහිතව කල් ගෙවනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් මේ නුවර සිදු වෙනවා. හරිද? ඒකත් දවසක් දෙකක් නෙමෙයි කාලයක් තිස්සේ වෙනවා ඇති. දැන් ඔය දකුණේ වෙන්නේ නිකන් චිකාගෝ පන්නේ පාතාල ගැටුම්. පොඩි පොඩි දේවල් බලනකොට මේ හේතුව අමාර විට ගෑනු ළමෙක්ගේ ප්‍රශ්නයක් අන්න මරා ගන්න. එකේ දෙන්නේ මරා ගන්නව තියෙන්නේ නැහැ. සමහර විට පවුල් ගණන්, පරම්පරා ගණන් මරා ගන්නවා. එහෙම නැත්නම් පොල් ගෝණියක ප්‍රශ්නයක් ඔන්න මරා ගන්නවා. ඉතින් මේ විදිහේ දේවල් අපිටත් ඔය දකින්න පුළුවන්. විශේෂයෙන් මේ අවධියේදී ඔය පාතාල ක්‍රියාකාරකම් විදිහට බැලුවොත් ඒවයි මුල මොනවද කියලා මෙන්න මේ වගේ එක්කෝ ගෑනු ළමයෙක්ගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, පොල් ගෝණියක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. කෙසේ නමුත් මේ පිරිසත් මේ විදිහට මරා ගනිමින් කල් ගෙවනකොට ඉතින් මේ නගරයට පිණ්ඩපාතේ වඩින ස්වාමින් වහන්සේලා අන්න කාලයක් තිස්සේ මේක තොරතුරු ටිකෙන් ටික මේ හාමුදුරුන්ටත් එනවා. හාමුදුරුව සාමාන්‍යයෙන් ගමේ පිණ්ඩපාතේ නගරේ පිණ්ඩපාතේ යන්නේ යනකොට බිම බලාගෙන නිකන් ඇහෙන්නේ නෑ, පේන්නේ නෑ වගේ තමයි යන්නේ. එතකොට සාමාන්‍ය බිම බලනවා කියලා නිකන් අර වැරදිකාරයෙක් බිම බලාගෙන යනවා වගේ ස්වභාවයකින් යන්න අවශ්‍යත් නැහැ. ඒ වෙනුවට අර කෙනෙක්ගේ මූණු දිහා බලාගෙන පිණ්ඩපාතේ පිළිගන්න එපා. ඉන්ද්‍රිය සංවරයෙන් ගමේ හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවනේ. අන්න ඒකට අනුකූල වෙලා මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනවා. දැන් මම නම් කරන්නේ නිකන් සිතිචය දිහා බලාගෙන යනවා. නිකන් පේන්නේ නැහැ ඉන්නේ උන්ව. නිකන් සිතිචයට තමයි අවධානය කියලා තියෙන්නේ. නිකන් අර එහෙම. ඉතින් කොහොම හරි කමක් නැහැ. මේ ඇහෙන්නේ නැහැ පේන්නේ නැහැ වගේ නේ යන්නේ. හැබැයි යනකොට යනකොට ටික ටික මේ හාමුදුරුවෝ මේ ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ වගේ ගියාට මොකද? හොඳට මේ ඕපදූප ටික බලාගෙන තමයි යන්නේ. මේකකුත් තියෙනවා. ඉතින් කොහොම හරි මේ විදිහට මේ පිණ්ඩපාත යන ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් දවසකුත් දෙකකුත් නෙමේ කාලයක් තිස්සේ යනකොට මේ ගමේ නගරේ සිදුවෙන දේවල් ඉතින් දන්නවා. මේ දේවල් වලින් තමයි මේ ඊට පස්සේ මිනිස්සුන්ගේ කසුකුසු ඇහෙනවා, ඒගොල්ලෝ කතා කරනවා ඇහෙනවා. ඉතින් ඔහොම මේ සිදුවීම ජාලාව මේ ස්වාමීන් වහන්සේලාටත් දැනගන්න ලැබෙනවා. ඒ දැනගන්න ලැබිලා මොකද කරන්නේ? මේක ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියනවා. මේ කේලම බලන්නකෝ භාග්‍යවතුන් වහන්ස, මෙන්න මේ විදිහේ සිදුවීමක්, මෙන්න මේ විදිහේ කල්ලි දෙකක් මේ නගරේ බෙදිලා මේ ගණිකාව නිසා ගහ ගන්නවා, ආත්වලින් ගහ ගන්නවා, ගල්වලින් ගහ ගන්නවා, පොළොවලින් ගහ ගන්නවා, ආයුවලින් ගහ ගන්නවා. ඊට පස්සේ මරණයටත් පැමිණෙනවා. මෙන්න මේ විදිහට මේ විදිහේ සිදුවීමක් මේ නගරේ පුරාවට සිද්ධ වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේත් මේක ගිහිල්ලා ප්‍රකාශ කරනවා. කවුරු නිසාද, මොකක් නිසාද මේ සිදුවීම සිද්ධ වෙන්නේ? මෙන්න මේ විදිහේ ගණිකාවක් නිසා, නගර සෝභනියක් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ කාන්තාවකට උනත් නිකන් එයා වෙනුවෙන් නිකන් කොල්ලෝ දෙන්නෙක් ගහ ගන්නවා නම් ඒක අමුතු ජොලියක් තියෙනවා. මම සාමාන්‍යයෙන් නිකන් ගෑනු ළමයි උනත් නිකන් කැමතියි එහෙම නිකන් අර තමුන් වෙනුවෙන් දෙපිරිසක් ඉදිරිපත් වෙලා ගහ ගන්නවා කියන එක ඒක නිකන් අමුතු ජොලියක්. හරි. ඔය මට මතකයි ඔය කැම්පස් එකේ ෆස්ට් ඉයර් ගියා වලියක්. ඒකේ සිදුවීම තමයි මේ එකම බැජ් එකේ දෙපිරිසක් ගහ ගන්නවා. ඔගේ තියෙනවා කොළඹ ගැට්ටයි පිට ගැට්ටයි කියලා ඔන්න ඔය විදිහේ බෙදීමක්. එතකොට එහෙම වලියක් ගියා කෙල්ල ටික ඉඳියා එතන කැන්ටිමේ උඩ තට්ටුවේ. එතකොට මේ පිරිස ඉන්න ඉඳා වැඩිපුරත් එක්ක මේක ඇවිලිලා ගියා. අර ගොල්ලන්ට පේන්න කලර්ස් දාන්න එපැයි. ඉතින් අර පස්සේ විනය පරීක්ෂණයක් කරනකොට අර ගාගත් එවුන් ටිකට වගේම බලාගෙන ඉඳපු කෙල්ලෝ ටිකටත් දඬුවම් කරා. මොකද්ද හේතුව? උඹලා තමයි මේක ඇවිස්සුවේ කියලා බලාගෙන ඉඳලා. ඉතින් එන්නේ වගේ දේවල් තියෙනවා ඉතින් මේ ලෝකේ. නෑ ගෑනු ළමෙක් වුණත් කැමති නිකන් කොල්ලෝ දෙන්නෙක් ඇවිල්ලා මගේ කැමැත්ත ඉල්ලනවා නම් එච්චර සූස්තියක් වෙන නෑ. කොහේසේ නමුත් ඉතින් ඔන්න ඔය විදිහේ සිදුවීමක් වෙන බව, මේ විදිහේ ගණිකාවක් නිසා මේ පිරිස මරා ගන්න බව මේ විදිහට බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේක කියනවා. එතකොට දැන් මේ ප්‍රායෝගික වෙච්ච සිදුවීම, ප්‍රායෝගිකව අත්දැකපු සිදුවීම තමයි බුදුරජාණන් වහන්සේ අඹරලා අරගන්නේ. මොකක් සඳහාද? මේ යම්කිසි විදියක මේ දහම් කරුණක් පැහැදිලි කරලා දෙන්න. ඔන්න ඕක තමයි මේ ටීචින් එකේ නියම ක්‍රමවේදේ. මොකක් හරි ප්‍රායෝගිකව වෙන දෙයක් අල්ලලා කීම තමයි මේ දහම තේරුම් ගන්න තියෙන ක්‍රමේ. එහෙම නැතුව ඔය පොත් දිග අරගෙන ලොකු වචන හරඹ කරාට ඕක ඉතින් අනේ හරි සෝක් බොහොම ගැඹුරු හරවත් ධර්ම දේශනාවක් ඇහුවා සාදු සාදු කියලා ගියා මිසක් ඕක ජීවිතයට සම්බන්ධ කරගන්න විදිහක් දැනෙනවා හඳුන ගන්නවා අඩුයි. නමුත් මෙන්න මේ වගේ ප්‍රායෝගිකව අත්දැකින දේම අල්ලලා අනිත් පැත්තට දහම් කරුණකට සම්බන්ධ කරොත් ඒ සඳහා දක්ෂ වුණොත් ගුරුවරයා අන්න ඒක ගොඩ දෙනෙට මේ අදහස විනිවිද දකින්න, මේ අවස්ථාව විනිවිද දකින්න හේතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි දක්ෂයි මේ වැඩේට. බුදුරජාණන් වහන්සේ මේකම අල්ලලා කියනවා දැන් මේ ගණිකා කතාත් නැහැ, මේ වලිවල මේ ගහගන්නේ වැය කතන්දරත් නැහැ. ඒ වෙනුවට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකද්ද? මහණෙනි යම් පැමිණිය කම් සැපයක් සුවයක් තියෙනවද? මතු දවසක පැමිණිය යුතු යම් කම් සැපයක් සුවයක් තියෙනවද? මේ දෙකම දුකෙන් ආතුර වෙලා තියෙනවා, ක්ලේශයන්ගෙන් ආතුර වෙලා තියෙනවා. ඔක තමයි බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශය මෙතෙන්දී. යම් පැමිණිය කම් සුඛයක් තියෙනවද? පැමිණිය යුතු කම් සුඛයක් තියෙනවද? මේ දෙකම ක්ලේශයන්ගෙන් දුකෙන් ආතුර වෙලා තියෙනවා. යම්තා කම් සුඛයක් අපි ලබාගෙන තියෙනවද? ඉදිරියට ලබා ගන්න බලාපොරොත්තු වෙනවද? මේ සියල්ල අන්න දුකෙන් ආතුර වෙලා තියෙනවා, ක්ලේශයන්ගෙන් ආතුර වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රායෝගිකව සිදුවෙන්නේ ඒ දේ තමයි. දැන් යම් පැමිණි කාම සුඛයක් වෙන්න පුළුවන්, අර ගණිකාවගේ හිත දිනාගත්ත පිරිස වෙන්න පුළුවන්, නැත්නම් මට දවසක දිනා ගන්න බලාපොරොත්තු වෙන පිරිස වෙන්න පුළුවන්. ඔය දෙගොල්ලොම අන්න දුකෙන් ක්ලේශයන්ගෙන් ආතුර වෙලා කල් ගෙවනවා මේ දේ නිසා. ඔන්න ඔය කියන අදහස තමයි මුලින්ම භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට අපේ ජීවිතවලත් පොතෙකුත් පැමිණි කම් සුඛ තිබුණත්, ඉදිරියේදී පැමිණෙන්න බලාපොරොත්තු වෙන දේවල් තිබුණත් මේ සියල්ල දුකෙන් ආතුර වෙලා තියෙනවා, ක්ලේශයන්ගෙන් ආතුර වෙලා තියෙනවා. එතකොට ඕකට අනතුරක් වුණ දවසට තමයි ඔන්න හොම්බෙන් යන්න සිද්ධ වෙන්නේ. අර දුකෙන් පීඩාවට පත් වෙන්න සිද්ධ වෙන්නේ අර විදියට ආතුර වෙලා දඟලන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අපි දිනපතා අත්දකිනවා අපේ ජීවිතවල. දැක ගන්න අමාරු වෙන්න පුළුවන්. මේක මේක නිසා තමයි කියලා හඳුනා ගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් නිතිපතා ওই විදිහේ නොයෙකුත් දේවල් හරහා ওই වගේ අත්දැකීම් හරහා අපි යනවා. මේ තමන්ගේ ජීවිතේ ලං කරගෙන තියෙන අර ගෙවල් දොරවල් වල අර පණවල් විදියට එකතු කරගත්ත කට්ටියට මොකක් හරි විපතක් ආවොත් ඒගොල්ලෝ මොකක් හරි හිතරි දෙන වචනයක් කිව්වොත් අන්න බලා ගන්න පුළුවන් මේක දුකෙන් ආතුර වෙලා තියෙන බව. දරුවෙට එහෙම විපතක් කියලා හදිස්සියවත් අන්න දැනුනොත් ඒක නිකන් දෙමව්පියන්ට එන්න පුළුවන් ඉහළම විදිහේ දුකක් තමයි. නේද? ඒක මොකද්දෝ තියෙනවා. එහෙම එකක් තියෙනවා. දැන් පහුගිය දවසක වීඩියෝ එකක් තිබුණා. මොකද්ද මේ පොඩි එකෙක් කියන්නේ පොඩි අතදරුවෙක් මේ කොට් එකක ඉන්නවා. මේක මොකද්ද ඉර වෙලා නිකන් කහිනවා. කහිනකොට දෙපාරයි කහින්නේ අම්මයි තාත්තයි දෙන්නම නිකන් ඇඳෙන් උඩින් විසි වෙලා ඇවිල්ලා පියාඹගෙන වගේ ඇවිල්ලා අර දරුවව දරුවාගේ ඒ අපහසුව ඉවත් කරන්න උත්සාහ ගන්නවා. ඉතින් අර එක හැක් අරගෙන තමයි පොඩි කාලේ අර චූටි ලදරුවා කාලේ නිදිය ගන්න. පොඩ්ඩක් සද්දයක් ඇහුනොත් ක්ෂණිකව හැරෙනවා. මේ වෙනදාට බෝම්බයක් පිපුරනවත් ඇහැරෙන්නේ නැති දෙමව්පියෝ අනේ අර දරුවගේ පොඩි සද්දෙට පවා හරිම සංවේදී. මේ මොකද අන්න ඒ තියෙන ආකර්ෂණය මේක මේ මගේ ඇහි තියාගෙන හදන දරුවා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ත්‍යෝකට මොකක් හරි විපතක් වෙච්ච දවසට ඉතින් එන දුක ගැන අහන්න දෙයක් නැහැ. ඒ මතුවෙන වෙහෙස පීඩාව ගැන අහන්න දෙයක් නැහැ. ඒතර අද කාලේ වුණත් දැන් ඔය කුඩා ලදරුවෙක්ගේ වගේ මරණයක් සිද්ධ වුණොත් ඒ අම්මා දිහා බලන්නකෝ. මල ගෙදර ගියාම හරි දැක්කහම හරි ඒ අම්මා දිහා බලන්නකෝ. හරියට නිකන් අර මලමිනියක් වගේ තමයි ඒ මිනිස්යාව එහාට මෙහාට ගමන් කරවන්නේ. නිකන් ඔහේ වැටිලා ඉන්නවා දරා ගන්න බැරි වෙහෙස පීඩාවෙන්. ඉතින් ඔන්න ඔය විදිහේ දුකකින් මේ දේ ආතුර වෙලා තියෙන බව, මේ විදිහේ ක්ලේශයන්ගෙන් මේ දේ ආතුර වෙලා තියෙන බව භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් මේ ආතුර වීම නොදැන අපි මේක කොහොම හරි රැකගන්න, මේක කොහොම හරි ආරක්ෂා කරගන්න තමයි උත්සාහය. දැන් ඔය කාමයන් පිළිබඳ උපමා ගණනාවක් දීලා කාමයන්ගේ ආදීනව කියනවා. හරිද? ඒ උපමා අපි කොතෙකුත් කියලා තියෙනවා, මතක් කරලා තියෙනවා, මේ පිරිසත් ඕන තරම් අහලත් ඇති. නමුත් අපි හිතමු අර පහුගිය දවසක මේ කාමයන්ගෙන් අගේ අනතුර පෙන්නන විදිහේ සිදුවීමක් අත්දකින්න ලැබුණා. ඒකේ ඇත්තටම අර සතිපාසල ඔය ක්‍රියාකාරකමක් කරේ. එතන ඉන්දියා ළමයි 100ක් විතර, සාමාන්‍යයෙන් වැඩිහිටි ළමයි අවුරුදු 18 20 25 වගේ වෙනකන් පිරිසක් තමයි එතන ඉඳියේ. එතකොට 100ක් වගේ පිරිසක් ඉඳියා. අපි මේ ඔක්කොටම බැලුම් බෝලයක් දීලා වෙන ක්‍රියාකාරකමක් කරන්න ගියේ. නමුත් මෙහෙම දෙයක්ත් සිද්ධ වුණා කියලා කියන්නම්කො මං. ඉතින් අර බැලුම් බෝලේ පුම්බලා ගැටයක් දාගෙන මේ පිරිස ඉස්සරහට ගත්තා. ඉතින් දැන් 100ක වගේ පිරිසක්, අර තරුණ වයසේ ඉන්න පිරිසක් හැම කෙනාටම බැලුම් බෝලයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මං කිව්වා මේ පිරිසට, හරි එහෙනම් මේ දැන් ඔය අතේ තියෙන බැලුම් බෝලේ රැකගෙන ඉන්න පුළුවන්ද? ඉන් රැකගෙන ඉඳියොත් අන්න අනිත් කෙනා අන්තිමට ඉතුරු වෙන බැලුම් බෝල කාර්යා ජයග්‍රාහි නේද? එහෙම කිව්වාම ඔන්න ටිකක් වෙලා යනකොට පිරිස ඇවිස්සීලා අර එක එක්කෙනාගේ බැලුම් බෝල පුපුරවනවා තමුන්ගේ බැලුම් බෝලේ රැකගෙන. ඔක තමයි වැඩේ. ඉතින් එහෙම කරනකොට එක එක්කෙනා එක එක උපක්‍රම අනුගමනය කරනවා. සමහර කෙනෙක් අහසේ උස, කෙනෙක් අහසෙම තියාගෙන ඉන්නවා, අනිත් ඒවා ඔක්කොම මිටිනේ. ඒතර මෙයා කරන්නේ අතෙන් උස්සලා අර උඩට උඩට බැලුම බවුන්ස් කර කර තියාගෙන ඉන්නවා අහසේ. තව එක්කෙනෙක් ගිහිල්ලා බාෆල් එකක් අස්සේ හැංගුණා, ස්පීකරයක් අස්සේ හැංගුණා. තව කෙනෙක් ගියා බැලුම අරගෙන පලා ගියා. තව කෙනෙක් අන්න අර බැලුම බදාගෙන බේරගන්න උත්සාහ කරනවා. තව එක එක සෙරප්පුවක් ගලවලා අතර ගත්තා, සපත්තුව ගලවලා අතර ගත්තා. ඉතින් ওই විදිහේ උපක්‍රම වලින් තමයි ඕක රැකගන්න උත්සාහ ගන්න. නමුත් රකින්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඔහොම බැලුම් ටිකක් පිපිල්ලා පිපිල්ලා යනකොට දැන් අන්න යම් පිරිසකගේ අතේ බැලුම් නැති වෙනකොට, බහුතරයකගේ අතේ බැලුම් නැති වෙනකොට ඔන්න එන්න පටන් ගන්නවා නිකන් අර නාස්තික ට්‍රෙන්ඩ් එකක්. අරගොල්ලෝ නිකන් කල්ලි කණ්ඩායම් හැදිලා අනිත් ඒවාගේ බැලුම් පුපුරවන ගානට ඔන්න නාස්තික ස්වභාවයක් ඒගොල්ලන්ගේ මතුවෙලා එනවා. මොකද හේතුව අන්න මට ලං කරගන්න හැකියාවක් නැහැ, මගේ ළඟ බැලුමක් තවදුරටත් ඉතුරු වෙලා නැහැ. එහෙම නොලැබිච්ච බොහෝ පිරිසක් දැන් ඉන්නවා මේ ස්වභාවයෙන්. අන්න මොකද කරන්නේ, ඒ කල්ලි කණ්ඩායම් හැදිලා අර බැලුම් තියෙන උන් හඹාගෙන යන්න පටන් ගන්නවා. ඒක තමයි ওই ලෝකේ කියන්නේ. හරි, ඉතින් අන්තිමට දෙතුන් දෙනෙක් අතරේ ඉතුරු වෙන්න, ඉතුරු ඔක්කොමලා මේගේ අතේ තියුණු බැලුම් අන්න පිපිරිලා ගියා. ඒ අතරේ දැක්ක තවත් කොල්ලෝ දෙන්නෙක්, හරිද, මුන් දෙන්න බැලුමක් තියාගෙන අර සභාවේ යම් තැනක ඉන්නවා. කිසිම මේ උත්සාහයකුත් නැහැ, ඔහේ ඉන්නවා. හැබැයි උන් දෙන්නගේ තේජසට වෙන්නේ නැති, උන් දෙන්නගේ පිනට වෙන්නේ නැති, අර කවුරුත් ඇවිල්ලා ඒ බැලුම තානතුරු කරන්න යන්නේ නැහැ. හරි, අර උන් දෙන්න අතර රණ්ඩුකුත් නැහැ. උන් දෙන්න හොඳට බැලුම් දෙක අතේ තියාගෙන අර නාටකයේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම පිරිසුත් මේ සමාජයේ නැතුවා නොවේ නේද? ඉතින් කෙසේ නමුත් අර බොහෝ පිරිසක් අරවට දබර කරමින් අරගල කරමින් තමයි පවතින්නේ. අන්තිමට කිහිප දෙනෙක් අතේ ඔන්න ඉතුරු වෙනවා. ඉතුරු පිරිස අර විදිහට ඒ බැලුමෙන් තොර වෙනවා. ඉතින් කෙසේ නමුත් වැඩසටහන ක්‍රියාකාරකම් ඉවර කළා, වාඩි කරාට පස්සේ ගෑනු ළමයෙක් ගාවයි, තව පිරිමි ළමයි කීප දෙනෙක් ගාවයි ඉතින් බැලුම් ඉතුරු වෙලා තියුණා. ඊට පස්සේ අර කෙල්ල ගිහිල්ලා වාඩි වුණා විතරයි කවුරු හරි ඒ බැලුමට ඇන්නා. අර බැලුම පුපුරනවත් එක මහා විලාපයක් නැගුවා අර ශාලාව පිරෙන්න. ඇයි ඒ? ගන්න මම අමාරුවෙන් මෙච්චර වෙලා රැකගත් එක නැති වෙලා ගියා කියන සුසුම තමයි ඒ පිට වෙලා ගියේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ සමාජය තුල කොතෙකුත් මේ වගේ සිදුවීම් අපිට දකින්න පුළුවන්. මේ රාං කරගත්ත දේවල්, මේ වටිනා කියන දේවල් දුකෙන් ආතුර වෙලා තියෙන බව, ක්ලේශයන්ගෙන් ආතුර වෙලා තියෙන බව අපිට නැවත නැවත අත්දකින්න ලැබෙනවා. ඉතින් මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සඳහන් කරනවා, යමෙක් මෙන්න මේ ආදීනවේ දකින්නවද, මේ දේවල් ක්ලේශයන්ගෙන් දුකෙන් ආතුර වෙලා තියෙන බව දකින්නවද, මේ කෙනා එක්කෝ මේකෙන් පලා යනවා. පලා යන්නේ කොහොමද? අන්න බුදුරජාණන් වහන්සේ කියනවා, මේ සීල වෘත වගේ ඒවට බැසගෙන ශාකභක්ෂක ප්‍රතිපදා අරගෙන සත්වයෝ විදිහට ඔය වෘත සමාදන් වෙලා මෙන්න මේ විදිහට තමුන්ට දුක් දෙන යෝගයකට, තමුන්ට දුක් දෙන ප්‍රතිපදාවකට කෙනෙක් බැස ගන්නවා. මේක මහණෙනි, අන්න මේ පලායාමක් විදිහට තමයි මේක පෙන්නුම් කරන්නේ. මේකට මේ කාමයන්ගෙන් ක්ලේශයන්ගෙන් පීඩාවටපත් වෙලා ඒකෙන් පලා යන්න උත්සාහ ගන්නවා. කඩන්න බැරි මිදි ඇඹුල්. ඔක තමයි කියන්නේ. හරිද? එතකොට මොකද්ද කරන්නේ? ඒක එක සීල වෘත වලට බැහැ ගන්නවා. මේ කියන ඒවා ටික අහගන්න සීල වෘත වලට බැහැ ගන්නවා. ශාක භක්ෂක ප්‍රතිපදා වලට බැහැ ගන්නවා. ඊට පස්සේ අර විදිහට සත්තු විදිහට වෘත සමාදන් වෙනවා. ඔන්න ඔය විදිහේ දේවල් වලින් මේ අර මුල්කී ප්‍රශ්නෙන් පලා යන්න මෙතනත් උත්සාහ ගන්නවා. මේක අත්ත කියලා මතානු ප්‍රතිපදාවක්, හමුන්ව වෙහෙසට පීඩාවට පත් කරගන්න ප්‍රතිපදාවක් කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙනවා. එතකොට ඔන්න ඔය විදිහේ සීල වෘතවලට බැසගෙන, අර විදිහේ සත්වය වගේ හැසිරෙන වෘතවලට බැසගෙන, එහෙම නැත්නම් මේ ශාකභක්ෂක ප්‍රතිපදාවලට බැසගෙන, ඔය වගේ දේවල් වලින් අන්න යම්කිසි විදියක මේ ලෝකයේ තියෙන කාමයන්ගෙන් පලා යන්න උත්සාහධරණ ස්වභාවයක් අද කාලේ වුණත් අපිට දකින්න පුළුවන්. ඔය ගොඩ දෙනෙක නිකම් වර්කහොලික්ලා වුණත් ඒගොලෝ දිහා බැලුවොත් අන්න ඒ රැකියාව නැත්තන් නම්බුනාමය ඒක පිටිපස්සේම හඹාගෙන යනවා. වෙන දෙයක් ඕනේ නෑ සමහර විට. ඇයි ඒ කියලා බැලුවොත් අර ගෙදර දොරේ යම් ප්‍රශ්නයක් වෙහෙසක් පීඩාවක් තියෙනවා. ඒක දරාගන්න බැරුවට මේ මනුස්සයා අන්න ඒකෙන් පලා යන විදිහට අර වෙන දෙයකට අවධානය යොමු කරගෙන මොකක් හෝ වෘතයක් සමාදම් වෙනවා. එහෙම නැත්නම් ඔය තිරිසන් සත්තු ලොකු කරගෙන බල්ලෙක් නම් කවදාවත් මගේ හිත රිදෙව්වේ නෑ මනුස්සෙක් වගේ කියලා අන්න බල්ලත් එක්ක බල්ලව ලොකු කරගෙන බල්ලා සමාදම් වෙලා බලු ප්‍රතිපදාවක් බලු හිතක් බලු සංකල්ප වඩමින් කල් ගෙවනවා. ඒ එහෙම දේවල් දකින්න පුළුවන්. අම්මෝ මේ ලෝකේ බල්ලොත් එක්ක නැත්නම් පූසොත් එක්ක දඟලන දැඟලිල්ල. පූසා කියන්නේ යම් කිසි විදියක නිකන් පර්සනල් ස්පේස් එකක් තියාගෙන ඉන්න සතෙක්නේ. උත් එක වැඩි දඟලන්න ගියාම උගෙන් අර මොනවද නියපොතු පහරක් තමයි කන්න වෙන්නේ. හැබැයි බල්ලා එහෙම නෙමෙයිනේ. බල්ලොත් එක්ක දානාටන කොලං සෙල්ලං බලන්න ඕනේ. බල්ලොන්ව කතා කරවන්න උත්සාහ ගන්නවා. බල්ලොන්ට සපත්තු දානවා. බල්ලොන්ව ඇඳුම් අඳෝනවා. ඉතින් ඔන්න ඔය විදිහට මනුස්ස ජීවිතයක් ගත කරනවා. මේ බලු ප්‍රතිපදා සමාදම් වෙලා. බලු වෘත සමාදම් වෙලා. බලු සංකල්ප, බලු හිතක්, බලු ක්‍රියා වඩමින් මේ තැනත්තා කල් ගෙවනවා. අන්න ඔය ඉතින් ඔය විදිහේ සීල වෘත සමාදන් වීම මේ දේවල් බුදුරජාණන් වහන්සේ අඳුන්වන්නේ මේකෙන් පලා යාමක් අර කඩන්න බැරි මිදි ඇඹුල් කිව්වා කියන කතාව. ඊට පස්සේ අනිත් පැත්තට කියනවා යමෙක් මේ කාමයන්ගේ දෝෂයක් නැතයි කියාද අන්න ඒ තැනත්තා හැකිලීම නැමැති අන්තයකට යනවා. අර එක්කෙනෙක් පලා ගියා තව කෙනෙක් මේක බදා ගන්න උත්සාහ ගන්නවා. නැත්තම් යම් කිසි විදියක හැකිලිලා මේකෙම නවතින්න උත්සාහ ගන්නවා. එයාගේ ස්වභාවය මොකද? එයා කියනවා මේ කාමයන්ගේ දෝෂයක් නැහැ කියලා. හරි මේ කාමයන් එහෙම දුකෙන් ආතුර වෙලා තියෙන දේවල් නෙමෙයි කියලා. ක්ලේශයන්ගෙන් ආතුර වෙලා තියෙන දේවල් නෙමෙයි කියලා. ওই විදියට එයා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ විදිහේ යම් අදහස් ගත්ත පුද්ගලයනොත් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන් මේ අද කාලේ ලෝකේ අන්න මේ හොඳට කම්සප විඳින්න මේවා හොඳට විඳලා ජීවත් වෙන්න කියන ආරාධනාවක් කොතෙකුත් අපිට දකින්න පුළුවන්. මේවා ආදීනව නැහැ කියන ආරාධනා කොතෙකුත් අපිට ඉදිරිපත් වෙනවා. නේද? නැවත නැවත මේ කාලා මේක ඉවර කාලාම ඉවර කරන්න උත්සාහ ගන්නවා. අන්න ඒ ස්වභාවයත් බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. මේකෙදි කියන්නේ මොකද්ද? මේක මේ හැකිලීමක්. එහෙම නැත්නම් අර පලා ගියා වෙනුවට මේක බදා ගන්න උත්සාහ ගැනීමක්. එන්න එහෙම කියලා මේ යම් කිසි අන්ත දෙකක් කියමුකෝ. ඒකාන්තයක් අර විදිහට පලා යාම, අනිත් අන්තේ මේක වැළඳ ගන්න උත්සාහ ගැනීම. ඔන්න ඒ විදිහේ අන්ත දෙකක්, ස්වභාව දෙකක් බුදුරජාණන් වහන්සේ අඳුන්වලා දෙනවා. උතර මේ දෙවැනි අන්තය එහි ඉන්න කට්ටියත් අර කාලා බීලා ජොලි කළා ඉන්න ඕනේ, ඒවන්ගේ ඒවායේ දෝෂයක් නැහැ, ආදීනවයක් නැහැ කියලා නැවත නැවත මේ කාමයන් හඹාගෙන යන උත්සාහ දරන කට්ටිය. එතකොට ඒගොල්ලොත් ඉතින් ඒගොල්ලොන්ට බණ අහන්න ඕනෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, අදාළත් නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර මොකක් හරි තමුන් ලං කරගන්න බලාපොරොත්තු වෙන කැමති දේවල් ඔස්සේ කටයුතු කරනවා. නේද? ඒ විදිහට කටයුතු කරනවා. දැන් ඔය දබර කරගන්නේ ඒ කට්ටිය තමයි. මේ විදිහට මේ දේ අපිට ලං කරගන්න ඕනේ, අපේ පිළට දිනා ගන්න ඕනේ කියලා රණ්ඩු යන්නේ ඒගොල්ලෝ තමයි. ඒගොල්ලන්ට බණ අදාළ නැහැ නේ. අදාළ නැහැ බණ කියන්නේ ඇගියොත් එහෙම වෙඩි තමයි කන්න වෙන්නේ. නේද? ඒ විදිහේ ස්වභාවයකින් ඒගොල්ලෝ කල් ගෙවනවා. ඉතින් ඔන්න ඔය විදිහට යම් අදහසක් අන්ත දෙකක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මොකක් ගැනද? මෙන්න මේ කාමයන් පිළිබඳ ප්‍රතිපදාවක්. අන්ත දෙකක්. කාමයන් පිළිබඳ යම් කරන ඉක්මීමක් කියලා කිව්ව හැකි. එක පැත්තකින් අර විදියට පලා යන්න උත්සාහ ගන්නවා එක පැත්තකින් අර විදියට වැළඳ ගන්න උත්සාහ ගන්නවා. ඉතින් එහෙම කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යමෙක් හැකිලෙනවා තවකෙක් අර විදියට අතිධාවනය කරනවා. මේ ක්‍රම දෙකෙන්ම තෘෂ්ණාවත් අවිද්‍යාවත් වැඩිම තමයි සිද්ධ වෙන්නේ. ඔන්න ඒ විදිහේ අදහසක් ප්‍රකාශ කරනවා. එතකොට ඒ කියපු වාක්‍ය තමයි අන්න අපි අද ඉදිරියෙන් තියාගත්තේ. එතන කියන්නේ මොකද්ද? ඒතේතේ උභවන්තේ අනබිඥාය ඕලීයන්ති ඒකේ අතිදහවන්ති ඒකේ. මෙන්න මේ අන්ත දෙක නොදන්නාකම නිසාම ඒතේතේ උභවන්තේ අනබිඥාය. නොදන්නාකම නිසාම ඕලීයන්ති ඒකේ. එකෙක් ඇකිලෙනවා වැළඳ ගන්න උත්සාහ ගන්නව අරදී. අනෙකෙක් අතිදහවණය කරනවා. අතිදහවන්ති ඒකේ. මේකා මේකින් පලා යන්න මේ අර ඉලක්කේ පහු කරලා දුවන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ අන්ත දෙකක් පෙන්නුම් කළා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ක්‍රම දෙකෙන්ම තෘෂ්ණාවත් අවිද්‍යාවත් වැඩෙනවා කියලා. ඔය විදිහට තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ මෙතන මේ අමුතු වචනයක් සඳහන් වෙනවා. ඒක දැනගත යුතු වචනයක් කියලා තමයි හිතෙන්නේ. මේක මේ කටසි කියන වචනයක් සඳහන් වෙනවා. කටසි 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 කියන්නේ සොහොනට කියන නමක්. කටසි වඩනවා කියලා තමයි කියන්නේ. මෙන්න මේ ක්‍රම දෙකෙන්ම කටසිය වඩනවා. හැබැයි මෙතන කටසිය කියලා හඳුන්වන්නේ මොකද්ද? මේ තෘෂ්ණාවත් අවිද්‍යාවත් කියන දෙක. ඒ දෙක තමයි මේ කටසි කියන වචනෙන් හඳුන්වන්නේ. එතකොට ඒ වැඩිම නිසා මොකද වෙන්නේ? සොහොන් වැඩිමක් තමයි ඉතින්. මේ සොහොන කියන අර්ථය ගන්නත් පුළුවන්, තෘෂ්ණාව අවිද්‍යාව කියන මේ දෙකේ සංකලනය කියලා ගන්නත් පුළුවන්. මේ අන්ත දෙකම කටසිය වඩනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ. හරි. ඉතින් බලන්නකෝ සොහොන් වැඩෙනවා ඉතින් කොතෙකුත් දකින්න පුළුවන්. තෘෂ්ණාව අවිද්‍යාව වැඩෙනවා කියන එකම තමයි. හරි. වැඩි වැඩියෙන් මැරෙන්න පුළුවන්. වැඩි වැඩියෙන් තව තව දුක් කඳු ගොඩ ගහ ගන්න පුළුවන්. ඕක තමයි කටසිය. තෘෂ්ණාව අවිද්‍යාව කියන සංකල්පේ. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මේ ප්‍රඥාවන්තම කට්ටිය ඉපදෙන්නේ නැහැ. හරි, පොතක තියුණේ එක නම් කෙනෙක් නෙමෙයි. ප්‍රඥාවන්තම කට්ටිය ඉපදෙන්නේ නැහැ. ඉපදුනානේ මෝඩයි. ඒ කියන්නේ මොකද්ද? ප්‍රඥාවන්ත කට්ටිය මේ වැඩේ මේ කටසිය ඉක්මෝල ගිහිල්ලා, මේ සොහොන ඉක්මෝල ගිහිල්ලා. එතකොට ඒගොල්ලෝ දකින්න ලැබෙන්නේ නැහැ. ඉපදුනානේ. ඒකම මෝඩකමේ සලකුණක් තමයි. හැබැයි කමක් නැහැ. ඒ ඉපදුනත් ඉපදුනාට පස්සේ වැඩි වැඩියෙන් මෝඩකමක් කටසියක් වඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කටසියෙන් මිදිලා යන්නත් පුළුවන්. එතකොට අපි මේ ඉපදිච්ච කට්ටියනේ මේ කතා කරන්නේ නේද? මේ බණ කියන කට්ටිය වගේම මේ බණ අහන කට්ටිය ඔක්කොම ඉපදිලා ඉන්නේ. මේ කියන්නේ මොකද්ද? මෝඩයෝ කියන සංකල්පේ නැත්තම් සීල් එක අපිට වැඩිලා තියෙන උපතින්ම. අර උපැන්න සාතිකේ ලියලා දෙන්න වටිනවා. මේකම මේ ඉපදිලා තියෙන්නේ මූ ප්‍රඥාවෙන් අඩු කෙනෙක්. හැබැයි උපන්නනේ අඩුම ගානේ මේ කරන ප්‍රතිපදාවක් තුලින් හරි මෙන්න මේ සොහොන ඉක්මෝලා යන්න, මේ සොහොන ප්‍රහාණය කරගන්න උත්සාහයක් දරනවා නම් අන්න ඒ කෙනා මේ කටසියෙන් බේරෙන්න, මේ අවිද්‍යාව තෘෂ්ණාව කියන දෙකෙන් බේරෙන්න උත්සාහ දරන කෙනෙක්. මේ සොහොනෙන් බේරිලා යන්න උත්සාහ දරන කෙනෙක්. එතකොට ඔහොම කියලා එතනින් නවතින්නෙත් නැහැ. ඊට පස්සේ කියනවා කටසිය යම් යම් දිටි වඩනවා. දැන් කටසි කියන්නේ මොකද්ද? තෘෂ්ණා අවිද්‍යා දෙකේ එකතුව. ඒක වැඩෙනවද? ඒකට අනුව විවිධ දෘෂ්ටීන් වැඩෙනවා. විවිධ අදහස් වැඩෙනවා. විවිධ වැරදි සංකල්ප වැඩෙනවා. අන්න දකින්න පුළුවන් අර තෘෂ්ණාව අවිද්‍යාව දෙකේ වර්ධනය නිසා ඒ කෙනා තුළ වැරදි අදහස් වැරදි දිට්ඨීන් මතුවෙන්නේ කොහොමද කියලා. මොනවා කතා කරන්න ගියත් මොනවා හරි ඔපිනියන් එකක් තියෙනවම තමයි. දිට්ඨියක් තියෙනවම තමයි. අන්න ඒක මේ ජීවිතයට කොහොමද අදාළ වෙන්නේ, ප්‍රතිපදාවට කොහොමද අදාළ වෙන්නේ කියන එක ඒකෙනාට වැඩක් නැහැ. ඇයි ඒ? තෘෂ්ණාවේ අවිද්‍යාවේ සංකලනයක්, සොහොනක් අර විදිහට වැඩිලා තියෙනවා. මේ සොහොනට අනුව අර දිටීන් තව තව පෝෂණය වෙමින් යන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඒ වගේ කෙනෙක්ට අන්න රැවුලවාගෙන ඉන්න නිකන් අර අර ගුරුජී කෙනෙක් එහෙම දැක්කොත් අම්මෝ තියෙන ආකර්ෂණය. ඇයි මේ මේ තෘෂ්ණාවේ අවිද්‍යාවේ සංකලනයක් තමයි මේ පේන්නේ. ඔය ඉන්දියාවේ ඉන්න එක එක විදිහේ පිස්සෝ නානා ප්‍රකාරෙ වුන් ඉන්නවනේ. රැවුලවවා ගත්තේ වුන් ඉන්නවා, කොණ්ඩේවවා ගත්තේ වුන් ඉන්නවා, ගංජා බොනේ වුන් ඉන්නවා, නැති වුන් ඉන්නවා, හෙළුවෙන් වුන් ඉන්නේ වුන් ඉන්නවා, ඇඳුම් ඇඳගෙන ඉන්නේ වුන් ඉන්නවා. ඉතින් ඔවුන් දැක්කාම හරි චූන් එකක් යනවා. මොකක් හරි මේ වැරදි දිට්ටියක් ඔළුවට දාගන්න පුළුවන් නම් කියලා. ඇයි ඒ? අන්න තෘෂ්ණාවේ අවිද්‍යාවේ සංකලනය තමයි මේ පේන්නේ. අර කටසිය තමයි මේ පේන්නේ. සොහොන. සොහොන තමයි මේ පේන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම කියලා ඊට පස්සේ කියනවා, යම් නුවණ ඇති කෙනෙක් මේ අන්ත දෙක දැනගන්නවද? මේ අන්ත දෙකෙහි පතිත නොවූ කෙනෙක් බවට පත් වෙනවද? අන්න ඔවුන් මඤ්ඤණා නොකලාහු, ඔවුන්ට පණවන්නට වට්ටයක් නැත්තාහු. ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මොකද්ද මේ සඳහා අවශ්‍ය දේ? මේ අන්ත දෙක දැනගනිමින් ඒක ඒවයි පතිත නොවෙන්න උත්සාහ ගන්නවා. මේ අන්ත දෙකේ පතිත නොවෙන්න උත්සාහ ගන්නවා. අන්න ඒ පතිත නොවීමේ ප්‍රතිපදාව තුළින්ම ඔවුන් මඤ්ඤණා නොකලාහු. මේ මඤ්ඤිත හිතා ගැනීම කියලා ගමුකෝ. මඤ්ඤිත වලින් මිදිලා මඤ්ඤිත ඉක්මෝලා ඒ කට්ටිය යනවා. අන්න ඔවුන්ට පණවන්නට වට්ටයක් නැහැ. මේ සංසාර වට්ටය, එහෙම නැත්නම් අර කටසිය ගැන තමයි මේ කියන්නේ. මේ සංසාර වට්ටයක්, කටසියක් ඔවුන්ට පණවන්න බෑ. ඔන්න ඔය කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතන වැදගත් දේ තමයි, තේරුම් ගත යුතු දේ තමයි මෙන්න මේ අන්ත දෙක දැනගෙන අන්ත දෙකේ පතිත නොවීම. මේක තමයි වැදගත්. ඒක තමයි මේ කටසිය ඉක්මොල යන තියෙන ක්‍රමය, මේ සොහොන ඉක්මොල යන තියෙන ක්‍රමය. ඒ කියන ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළ දෙන උත්සාහ ගන්නවා. ඒකාන්තයක් විදියට පෙන්වන්නේ මේකෙන් පලා යනවා, අතිධාවනය කරනවා. අනිත් අන්තයේ විදියට පෙන්වන්නේ හැකිලෙනවා, එහෙම නැත්නම් වැළඳ ගන්නවා. ඔය අන්ත දෙක, ඔය අන්ත දෙකෙහි පතිත නොවීමම තමයි මැදුම් ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. අපි මේ වඩා ගන්න උත්සාහ ගන්න, මේ ඉන්න උත්සාහ ගන්න ඒකේ. මේ අන්ත දෙකේ පතනේ නොවී ඉන්න උත්සාහ ගන්නවා. දැන් සාමාන්‍යයෙන් අනුරුද්ධ හාමුදුරුවෝ ගැන කතාවක් තියෙනවා. මේ කතා හැබැයි ඔය අටුවාවල තියෙන ඒවා, ඒ එතන තියෙන විස්තරේ හැටියට තියෙන්නේ. මේ අනුරුද්ධ හාමුදුරුවෝ කියන්නේ බොහොම ලක්ෂුරියස්. ඒ කියන්නේ නිකන් අය දුකක් කියන එකක් දැනිලවත්, අඩුපාඩුවක් කියලා එකක් දැනිලවත් නෑ. එහෙම ජීවිතයක් නෙමෙයි ගෙවලා තියෙන්නේ. හරි. ඒත් දැන් අපි ගත්තොත් මං හිතන්නේ මෙහෙ රැස් වෙලා ඉන්න, මෙතන රැස් වෙලා ඉන්න බොහෝ පිරිසක් අන්න තම තමන්ගේ ජීවිතවල දුක අඩුපාඩු කියන ඒවා නැවත නැවත කොතෙකුත් විඳිමින් තමයි කල් ගෙවෙන්නේ නේද? එහෙම විඳිමින් කල් ගෙවීම තුළ එක්තරා විදියක අපි grounded, අපිට නිකන් යථාර්ථය පිළිබඳ හැඟීමක් තියෙනවා. නමුත් අපි හිතමු කිසිම දුකක් විඳින්නේ නැති, කිසිම අඩුපාඩුවක් දකින්නේ නැති ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔය අද කාලේ ලෝකේ ධනවත් රටවල් වල ඉන්න තරුණ ළමයි වගේ නේද? ඒගොල්ලෝ හිතනවා චිකන් එන්නේ සුපර් මාකට් එකෙන් කියලා. හරි. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ චිකන් කියන්නේ මොනවද කියලාවත්. ඒගොල්ලෝ දන්නේ සුපර් මාකට් එකේ අර කබඩ් එක සීත අර පෙට්ටි ඇරියහම ඒකෙන් තමයි චිකන් එන්නේ. grounded නැහැ මේ කොහෙද අමුතු ලෝකෙක ඉන්නේ. ඉතින් ඔන්න ඔය වගේ චරිත ස්වභාවයක් තමයි මේ අනුරුද්ධ හාමුදුරුව ගැන කියන්නේ. කිසිම දුකක්, කිසිම අඩුපාඩුවක් අත්දැකලා නැහැ. එතකොට දුක කියන සංකල්පයවත්, අඩුපාඩුවක් කියන සංකල්පයවත් දැකගන්න, දැනගන්න හැකියාවක් නැහැ. අර පහුගිය දවසක පොඩි කෙල්ලෙක් කවුරුදු ඇති 8ක් වගේ මං හිතන්නේ. 8ක වගේ කෙල්ලෙක් මේ කුකුලේ කිචිලියෙක්ව කතුරුළු කරගෙන බදාගෙන එනවා. හරි. කිකිලියෙක්ව බදාගෙන එනවා. ඇවිල්ලා දැන් මේ ගෙට ඇතුල් වෙන්න හදනවා. ඇතුල් වෙනකොට මේ මම මේ මෙයාව ඇතුලට අරන් එන්නම් ඈ කියාගෙන තමයි එන්නේ. ඊට පස්සේ අර එතන ඉන්න වැලිහිටියා කියනවා නෑ නෑ මේ ඔයා ඕකව එළියෙන් තියලා එන්න කියලා. ඊට පස්සේ අර කිකිනවා නෑ නෑ ඔයාට මේ මුව උයා ගන්න ඕනේ. බලනෝනේ උයන් අරන් ඇවිල්ලා තියෙන අර තුරුඩු කරගෙන. හරි අන්න ඒ කෙල්ල දන්නවා මේ චිකන් එන්නේ කොහෙන්ද කියලා. නේද? හැබැයි අර ගොඩ දෙනෙක් හිතා ඉන්නවා චිකන් එන්නේ මේ සුපර් මාකට් එකේ සීත පෙට්ටියෙන් කියලා. ඉතින් එන්නේ වගේ අමුතු ලෝකවල අතරමං වෙච්ච පිරිස් අපිට දකින්න පුළුවන්. ඒගොල්ලෝ නිකන් අර අහසේ පාවෙනවා වගේ තමයි කල් ගෙවන්නේ. ඉතින් කොසේ නමුත් මෙතන මේ සඳහන් වෙන්නේ මේ අනුරුද්ධ හාමුදුරුවෝ අඩුපාඩුවක් කියලා දෙයක් දුකක් කියලා දෙයක් අත්දැකපු කෙනෙක් නෙමෙයි. යම් කිසි ආකාරයකට තරුණ වයසට පැමිණියත්. ඉතින් මේ යහළුවෝ එක්ක කෙලි දොලෙන් කල් ගෙවනවා, තෙල්ලමින් කල් ගෙවනවා. එතකොට මේ හැමදාම ඉල්ලන ඉල්ලන දේවල් හම්බ වෙනවලු. එතකොට මේ කියනවලු කැවුම් කැවුම් අරන් එන්න මේ යාළුවෝ එක්ක මේ රස විඳින්න කියලා. ඉතින් කැවුම් අරන් එන්න ගියාම සේවිකාව අම්මා කල්පනා කරනලු මූ හැමදාම මේ කැවුම් ඉල්ලලා කැවුම් කකා මේ විදිහට මේ යාළුවෝ එක්ක කල් ගෙවන එකේ අද කැවුම් යවන්න හොඳ නෑ කියලා මොකද කරන්නේ භාජනේ හිස්ව යවවලු. ඊට පස්සේ අර වැඩකාරී ගිහිල්ලා කිව්වලු අද ස්වාමීනී තියෙන්නේ නැති කැවුම් කියලා. නැදි නැති කැවුම් තමයි තියෙන්නේ කියලා ඉස් භාජනේ පෙන්වනවලු. එතකොට මේක නිකන් යම් කිසි විදියක ෂොක් එකක් වුණා කියලා සඳහන් වෙනවා මේ තරුණයාට. මොකද මෙච්චර කාල ඇති කැවුම් දැක්කා, ඔන්න අද නැති කැවුම් දකිනවා. නැදි අර මෙච්චර කාලයක් ඉල්ලුව ලැබුණු හැමදේම හිතුව පැතුව සම්පත් සියල්ලම ලැබුණා. අද මේ එකපාරට නැතුව ගියාම ඒක ලොකු ෂොක් එකක්. එහෙම දේවල් තියෙනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා නිකන් අර මේ එයා කියන දෙයටම අනිත් කට්ටිය ඇග්‍රී වෙලා හරි පුරුදු වෙලා ඒ විදිහේ ජීවිත කාලයක් ගත කළා. කවුරු හරි කෙනෙක් ඒකට විරුද්ධව ඩිස්ඇග්‍රී වුණොත් දවසක අන්න මොකද වෙන්නේ? පොළවේ පස් කන්න හදනවා. එතනම බිම වැටෙනවා. අර පොඩි දරුවෝ සුපර් මාකට් වල බිම දිගා වෙන්නේ. අන්න ඒ වගේ. හරි. මොනවා හරි ඉල්ලනවා. අම්මා කියනවා බෑ. දෙන්නේ නෑ කියලා. එහෙම බිම දිගා වෙනවා එතන. එහෙම බිම දිගා වෙනවා විලාප තියනවා අරන් දෙනකම්. පොළවේ පස් කන්න හදනවා. ඒ වගේ දකින්න පුළුවන් අර හැමෝම කියන දෙයට එකඟ වෙලා එකඟ වෙලා එකපාර කවුරු හරි කිව්වොත් නෑ උඹ කියන එක කරන්නේ නෑ කියලා අන්න එදාට එහෙම දිගා වුණා පොළවේ පස් කන්න හදනවා. එහෙනම් මෙච්චර කාලයක් ඔක්කොම අරන් දීලා 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 තවස කිව්වොත් ඕක අරන් දෙන්නේ නෑ කියලා අන්න පොළවේ පස් කන්න හදනවා. ඉතින් ওই විදිහේ චරිත ස්වභාව අපි ළඟත් යම් පමණකට තියෙනවා. දවසක් එක්කෙනෙක් ඉන්නවා හැමදාම මොනවා හරි දැක්කොත් ඉල්ලනවා. ඉතින් දවසක් දුන්නා, දෙකක් දුන්නා, තුනක් දුන්නා, හතරක් දුන්නා, දෙනවා දෙනවා දෙනවා. දවසක මොකද්ද ඕ එකක් දැකලා ලස්සන එකක් දැකලා ආනේ මේක මට ඕනේ කිව්වා. මං කිව්වා දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ ගුවහම ගමන් නිකන් මූණ නිකන් ෂොක් වෙලා ගියා. නිකන් ඇකිලිලා ගියා. ආ මේ මූණට ඔහම කියනවා දප්පා කියලා කිව්වා. කියන්න ඕනේ නැතුව හරියන්නේ නැහැ නේ. නැත්තම් නිකන් මේ හැමදාම නේ දර දකින්න දකින එක ලැබිලා කියන කයවට අනිත් කට්ටිය ඔක්කොම එකඟ වෙලා පුරුදු වෙලා අන්න අර නිකන් 아무තු සුරංගනා ලෝකයක තමයි ඉන්නේ. මේ නැහැ කියන සංකල්පය ඇති කවුන් විතරයි මෙච්චර කල් දැකලා තියෙන්නේ. නැති කවුන් කියන සංකල්පය දැකලා නැහැ. එහෙම නැත්නම් අර මාත් එක්ක එකඟ වෙනවා විතරයි මෙච්චර කල් දැකලා තියෙන්නේ. එකඟ නොවන කෙනෙක් දැකලා නැහැ. මම දැක්ක ගාම මොකද වෙන්නේ? හැම බිම දිගා වුණා පොළවේ පස් කන්න හදනවා. ඉතියාක තමයි මේ අනුරුද්ධ හාමුදුරන්ටත් උනා කියලා සඳහන් වෙන්නේ. එතකොට මේ ඇත නැත කියන අන්ත දෙක පිළිබඳ පරීක්ෂණයක් සඳහා එහෙම නැත්නම් මේ හැකිලීම සහ අතිදහවණිය ඕලියන්ති අතිදහවන්ති මේ විදිහට මේ එක්කෝ මේක වැළඳ ගන්න උත්සාහ ගන්නවා. එහෙම නැත්නම් මේකෙන් පලා යන්න උත්සාහ ගන්නවා. ඔන්න ඔය කියන අන්ත දෙක. මෙන්න මේ අන්ත දෙක පිළිබඳ පරීක්ෂාවකට යම් අදහසක් යම් නැතියක් ඇති වුණා කියන දේ සඳහන් වෙනවා මේ නැති කෑවුන් ආපු නිසා. එමදාම ඇති කෑවුන් දැකපු කෙනාට නැති කෑවුන් දකින්න ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නුම් කරන්නේ මෙන්න මේ අන්ත දෙකේ පතනය නොවීම නොවන ප්‍රතිපදාවක කල් ගෙවීම සහ ඒ ප්‍රතිපදාව අන සම්පූර්ණ කිරීම. ඔන්න ඒ කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එහෙම සම්පූර්ණ කෙනෙක් කරනපු කෙනෙක්ට අන්න මේ පණවන්න කටසියකුත් නැහැ. අර විදියට මඤ්ඤණා නැත්තම් හිතා ගැනීම ඒගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඒ කියන දේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට මෙතන මේ තියෙන වචනය මේ අන්ත දෙකේ පතනය නොවී ඉන්න උත්සාහ ගන්නවා කියලානේ කියන්නේ. ඔය අන්ත දෙකේ පතනය නොවී ඉන්න උත්සාහ ගැනීමම මැදුම් ප්‍රතිපදා විදියට හඳුන ගන්න. ඒකම ඇති. දැන් සිහිය පිහිටවා ගැනීම කියන එකට අපි ලඝු කරනවානේ මැදුම් ප්‍රතිපදාව. එතකොට සමහර කෙනෙක් චෝදනා කරනවා පොහෙද ස්වාමීන් වහන්සේ ඔය තානිත්‍තික එතකොට. අනිත්‍තික ඔයද කෝ අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කෝ ඔය අටක් තියෙනවානේ. ඔය සතිය විතරක් කියලා ඇතිද කියලා අහනවා. එහෙම ලඝු කරන්න එපා කියලා කියනවා. නමුත් අන්න මෙන්න මේ කියන දේ අඳුනගත්තොත් මේ කියන මැදුම් ප්‍රතිපදාව අඳුනගත්තොත් ප්‍රායෝගිකව මේක යෙදෙන විදිහ අඳුනගත්තොත් අන්න ඒක තමයි මේ සිහිය පිහිටවා ගැනීමක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. අර අන්ත දෙකේ පතනේ නොවී ඉන්න උත්සාහ ගන්නවා. එච්චරයි. ඒ උත්සාහය සාර්ථක නොවෙන්න පුළුවන්. හැබැයි උත්සාහ කරනවානේ. අන්න ඒ උත්සාහ කිරීමම මැදුම් ප්‍රතිපදාව බවට පත් වෙනවා. හරි. එතකොට අපි මේ පුරුදු කරන්න උත්සාහ ගන්න ඒක. නැවත නැවත සක්මන් පරයන්ක විදියට මේ ෆෝමල් මෙඩිටේෂන්. එහෙම නැත්නම් ඔකට හොඳ වචනයක් හම්බුණා අප මේ ඊයේ පෙරේදා කවුදෝ වார்த்தාවක ලියලා දුනා. හරිම වචනේ, සිංහල වචනේ. ඒක මට එවලෙත් මම කෝවානේ මේක අඳුනගත්තේ හොඳ වචනයක්. කලිනුත් දැනන් ඉඳියට මේක තමයි විධිමත් පුහුණුව. විධිමත් ෆෝමල් මෙඩිටේෂන් විධිමත් පුහුණුව. ඒ මොකද ඒක ගැනම කියවගෙන යනකොට ටිකක් දුර යනකොට මතක් වෙනවා. විධිමත් පුහුණුවක කල් ගෙවනවා. විධිමත් පුහුණුවේ උත්සාහයම තමයි අන්න අර අන්තවලට පතනේ නොවි ඉන්න පුළුවන් හිතක් බඩා ගැනීම. ලේසි නෑ. නැවත නැවත ඒ අන්තවලටම තමයි යන්නේ ඔය හිත. ඒවටම තමයි ගිහිල්ලා පුරුදු. අර කටසියම තමයි එයාට පුරුදු. හරි. සොහොනම තමයි පුරුදු. නමුත් අන්න නැවත නැවත අන්න ටිකෙන් ටික මොහොතෙන් මොහොත අපි හිතමු හුස්මක් බලන මොහොතක් පාසා අන්න අර අන්ත දෙකේ පතනය නොවි මැදුම් ප්‍රතිපදාවක් වැඩිවීමක් තමයි සිද්ධ කරන්නේ. පියවරක් තබන මොහොතක් පාසා මැදුම් ප්‍රතිපදාවක් වැඩිවීම තමයි මේ සිද්ධ කරන්නේ. ඒකත් ප්‍රායෝගිකව යෙදීම තමයි වැදගත්. දැන් මේක ගැන අපිට කතා කරන්න පුළුවන්. නමුත් හුස්ම බලන්න ගියපු වෙලාවට දැනෙන්නේ ඔක වෙනස් ආකාරයකටනේ. දැන් මේ පතුල ගැන කතා කරන්න පුළුවන්. දැන් අර පහුගිය දවසක මොකද්ද? CBT Cognitive Behavioral Therapy. ඒකේ ඒගොල්ලෝ කියන සංකල්පයක් තමයි මේ කියන දේ හිතන්නකො. පතුල ගැන හිතන්නකො කියලා කියනවා. ඉතින් මෙයා හිතනවා ඉතින් පතුල කියන එක හරි ලස්සන දෙයක් තමයි. මම හරි ලස්සන සපත්තු දාලා මේක හැඩ කරනවා. නියපොතුත් ගාන්ට කපලා ඒවයේ මේ මොනවාද ගාගෙන කල් ගෙවනවා. ඊට පස්සේ මේ පතුල මාව හැම තැනම අරගෙන යනවා. මට පහසුව සලසනවා කියලා එයා ඒක ගැන හිතනවා. හරි හිතන්න පුළුවන්. හැබැයි හිතුවාටත් වැඩිය දැන් මේ පතුල අත්දකින්නේ කොහොමද කියලා අහනවා. ඊට පස්සේ පතුල දැනෙන්නේ කොහොමද කියලා බලනවා. ඔන්න දැන් විලුඹ තද වෙලා තියෙනවා දැනෙනවා. සමහර වෙලාවට ඇඟිලි තද වෙනවා දැනෙනවා. මැද හරිය නොවදින බව දැනෙනවා. ඔන්න ගලක් කැණෙනකොට රිදෙන බව දැනෙනවා. අන්න පතුල පිළිබඳ කතා කරන්නත් පුළුවන්. පතුල පිළිබඳ හිතන්නත් පුළුවන්. පතුල කියන එක අත්දකින්නත් පුළුවන්. ඔන්න ඔය කියන දෙවිධය පෙන්නුම් කරනවා මේ ඒ යම් සංකල්පයක් විදිහට ඒගොල්ලන්ගේ. එතකොට එන්නේ ඒකත් වටිනවා අපිටත් මේ කියන දේ කතා කරන්න පුළුවන් මේ අන්තවල පතනේ නොවි ඉන්නවා කියලා. හැබැයි ඇත්තට උත්සාහ ගත්තාම ඊට වැඩිය වෙනස්ම විදිහක අත්දැකීමක් තමයි ලැබෙන්නේ. කමක් නැහැ එහෙම උත්සාහ කිරීම වැදගත්. එහෙම උත්සාහයක් සහිතව කල් ගෙවීම වැදගත්. නැවත නැවත මේ අන්තවල පතනේ නොවි ඉන්න උත්සාහ ගන්නවා. දැන් අපි හිතමු කෙනෙක් ඇවිල්ලා අපිට මොනව හරි කියනවා. ඇවිල්ලා කියනවා බලන්නකෝ මෙහෙම මෙමයි මෙහෙම මෙහෙම දෙයක් වෙලා තියෙනවානේ මෙන්න මේ 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 විදියට තමයි මේක වෙලා තියෙන්නේ මූ තමයි මිනිහා කියලා ඔන්න කියනවා. හරි කිව්වහම අන්න එක්කෝ අපි මොකද වෙන්නේ මේ කියපු එකත් එක්ක එකඟ වීමක් අපි සිද්ධ කරනවානේ. හරි එහෙම නැත්තම් මේ කියපු එක ප්‍රතික්ෂේප කරනවා. ඕක ඔන්න ඔය සරල සිදුවීම අන්න අර අන්ත දෙකම තමයි. කටසියම තමයි. හරි මේ කියපු දෙයත් එක්ක එකඟ වුණත් අහුවෙලා මේක ප්‍රතික්ෂේප කරත් අහුවෙලා. හරි ඒ වෙනුවට අපිට පුළුවන් නම් යම් කිසි විදියක අර කියන දේ තහගෙන ඉන්නවා. හැබැයි එකඟ වෙන්නෙත් නැහැ ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. අන්න ඒ මානසිකත්වය පවත්වන්න පුළුවන් නම් අන්න මැදුම් ප්‍රතිපදාව කියන දේ තමුන් තුළ පුරුදු කරා එහෙම නැත්නම් මැදුම් ප්‍රතිපදාව කියන දේ හඳුනගන්න හොඳ අවස්ථාවක් තමයි මේක. හරි. අර විදියට කියපු දෙයත් එක එකඟ වුණෙත් නැහැ. ඒකට විරුද්ධ වුණෙත් නැහැ. ඒ වෙනුවට ඕනේ කියලා ඔය අහගෙන ඉන්නවා කටත් අරගෙන. ඇහුවට මොකද අර කියපු දේ සම්මත කරන්න ගියෙත් නැහැ. එකඟ වුණෙත් නැහැ. ඒකට විරුද්ධව කටයුතු කරෙත් නැහැ. ඉතින් අපි හිතමු ඔන්න එක්කෙනෙක් හම්බ වෙනවා. එයා ඔන්න වලියක එක පැත්තක් කියනවා. ඊට පස්සේ ඒ වලියේම විරුද්ධකාරයා හම්බ වෙනවා. එයා තමුන්ගේ පැත්ත කියනවා. හරිද? ওই දෙකට දෙක තුලම මැදුම් ප්‍රතිපදාවක් වැඩුවොත් මොකද වෙන්නේ? පළවෙනි එක්කෙනා කියන ටිකටත් හූමිඩිටිය තිය අහගෙන ඉන්නවා. දෙවෙනි එක්කෙනා කියන ටිකටත් හූමිඩිටිය තිය තිය අහගෙන ඉන්නවා. ඕනේ ඒක තමයි නේද මෙහෙම නේ වෙලා තියෙන්නේ නේද කියලා. ඉතින් අරුන් දෙන්නම හිතන්නේ මාත් එක්ක එකඟ වුණා කියලා. හරි. හැබැයි දෙන්නන් එකට හම්බුන දවසේ ආරයත් මගේ පැත්ත ගත්තා. නෑ එයා මගේනි පැත්තනේ ගත්තේ කිව්ව ගමන් ඔන්න වැඩේ පත්තු වෙලා. එතකොට නිකන් හරි චපල ගතියක් වගේ මූ අතෙන්ටත් ගිහිල්ලා ඔලුව අනලා මෙතෙන්ටත් ගිහිල්ලා ඔලුව අනවයි කිව්වට. නේද? එහෙම තමයි පේන්නේ. නමුත් අර ඒ ලැබෙන තොරතුරු ටික අනුව ඒකත් හරි වගේ තමයි. ඊට පස්සේ තව අමුතුම තොරතුරු ටිකක් වෙන කෙනෙක් කියනවා. ඒ තොරතුරු ටිකට අනුව නම් ඒක හරි වගේ තමයි. අර විදියට එකඟ වෙන්නෙත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. අර අන්ත දෙකකට නොඇටි මැද හත් හිතක්. අන්න පුරුදු කරන්න වඩන්න උත්සාහ ගන්නවා. ඒක ප්‍රායෝගිකව තම තමුන්ගේ ජීවිතවල යොදවලා පුහුණු කරලා බලන්න පුළුවන්. මම කොහොමද මෙන්න මේ විදිහේ මධ්‍යස්ථ හිතක් පවත්වන්නේ? හැම වෙලේම මැද තියෙන එකක් නැහැ. මේ පැත්තට මේ පැත්තට බර වේවි. මැද කියලා මේ හරි මැදකුත් නැහැ. නමුත් අන්න නැවත නැවත මේකේ යෙදීම තමයි වැදගත් වෙන්නේ. මේ කියන මධ්‍යස්ත බව, මේ කියන විවෘත බව පුරුදු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ පුරුදු කිරීම නැවත නැවත යෙදීම තමයි මෙතන මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා හඳුන්වන්නේ. කොහොම කරගෙන යනකොට දවසක මේ මැදෙනුත් ඉවත් වීමක් සිද්ධ වෙනවා. මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ඉවත් වීමක්. මේ මැදින් ඉවත් වීමක්. අන්නේ මැදින් ඉවත් වෙච්ච දවසට තමයි අර බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කෙනා මඤ්ඤිත නොකලාහු. පනවන්නට කටසියක් නැත්තාහු කියලා කියන්නේ ඔන්න ඔය මැදින් ඉවත් වුණු දවසට ඇත්තටම. ප්‍රතිපදාවේ ඉන්නකනුත් තාමත් ඉන්නේ අර පුරුණු වර්ණ පුරුදු මෝඩකමේම තමයි. හැබැයි ප්‍රතිපදාවේනේ ප්‍රතිපදාවේ. මැදුම් ප්‍රතිපදාවේ ඉන්නේ. මැදුම් ප්‍රතිපදාවත් තියෙන්නේ අර පරණ පුරුදු මෝඩකමේම තමයි. හැබැයි කමක් නැහැ. කරගෙන කරගෙන යනකොට ඒකෙන් ඉවත් වෙන ස්වභාවයක්, මේ කටසිය ඉක්මෝල යන ස්වභාවයක් මේ හිත තුළ මතුවෙලා එනවා. අන්න එතකොට තමයි මේ මඤ්ඤිත මඤ්ඤණා නොකලාහු මේ හිතා ගැනීම් නොකලාහු කියලා බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන්නේ මේ කටසී ඉක්මෝල ගියාහු කියලා පෙන්නන්නේ මෙන්න මේ කියන අවස්ථාව. ඒක එක්තරා විදිහක තේරුම් කරන්න අමාරු නිකන් ග්‍රේ ඒරියා එකක් කියලා කිව්ව හැකි. හරිද? මේ පැහැදිලි කරන්න තේරුම් කරන්න අමාරු ස්වභාවයක්. අර විදිහේ ග්‍රේ ඒරියා එකක ස්වභාවයක් ඒ තුල තියෙනවා. මේ මැදුම් ප්‍රතිපදාව ඉක්මවනවා කියන දේ. හැබැයි ඒක ආයෝගිකව යෙදෙන කෙනෙක්ට අත්දකින්න පුළුවන්. අර විදිහට අපි හිතමුකෝ මේ එකඟ නොවි ප්‍රතික්ෂේපත් නොකර ඉන්න උත්සාහයක් තියෙනවනේ මේ කෙනාගේ. ඒ උත්සාහයම තමයි මැදුම් ප්‍රතිපදා වෙන්නේ. හැබැයි දවසක ඔය උත්සාහයත් නැති වෙනවනේ. අන්න එදාට අපිට කිව්ව හැකි සරලව මේ දේ ඉක්මෝලා ගියා කියලා. ප්‍රතිපදාවත් ඉක්මෝලා යන දවසක් එනවා. ඒක වැදගත්. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මේ කමඨහන් වார்த்தාවක මොකද්ද මේ එයා ඇනලයිස් කරාලු මේ මොකද මේ විදිහ හිතවිල්ලක් මට ආවේ කියලා අධ්‍යයනය කරනවා දැන් මේ ඇතුළත. අධ්‍යයනය කරන එකත් මහ වෙහෙසක් විදියට දැනුනලු ටිකක් වෙලා යනකොට. එහෙම නැත්නම් තව කෙනෙක් සමහර වෙලාවට කියනවා ගණිනවා. ලේබලින් කියන්නේ නාමකරණේ. අනෝස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා ඔන්න ගණගෙන ඉන්නවා. එහෙම නැත්නම් left right left කියේ ඔන්න ගණගෙන ඉන්නවා. නේද? ඉතින් එහෙම ගැනීම එක්තරා විදියකට මුල් කාලේදී උපකාරයක් වෙන්න පුළුවනි. මට නම් වැඩි ඔය ගණින කතන්දර කියවෙන්නෙත් නැහැ. නමුත් අපි හිතමුකෝ යම් උපකාරයක් වුණා කියලා ඒ දේ කාලයක් යනකොට තේරෙනවා මේ ගණිල්ල මහා වදයක් කියලා. අර ඇනලයිස් කිරිල්ල මහා වදයක් කියලා. අනේ එදාට මේකත් බහා තබන්න අදහසක් මතුවෙන්න පුළුවන්. අන්න ඕකම තමයි වෙන්නේ මේ මැදුම් ප්‍රතිපදාවත් බහා තබපු තැන. අන්න ඒ කෙනා මේ කටසේ ඉක්මෝලා ගියා කියන අදහස තමයි මෙතන ඉදිරිපත් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් අන්න වැඩි වැඩියෙන් විවේකයක් දිහාට මේ ප්‍රතිපදාව යන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් අර ගැනිල්ල වාතයක් වුණොත් අර ඇනලයිස් කිරිල්ල වාතයක් වුණොත් ඒකෙන් ආතතියක් ආවොත් අන්න ඒකත් අවුලක් බවට පත් වෙනවා. ඒක නිසා අන්න ටිකෙන් ටික මේ සරලත්වයක් විවේකයක් දිහාවට යන ගමනක් මේ තියෙන්නේ. අර මැද ඉන්නව දරන උත්සාහයත් ඉක්මෝලා යන ගමනක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒක ක්‍රමානුකූලයි. ටිකෙන් ටික තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. නමුත් ඒ විදිහේ ස්වභාවයක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. මැදුම් ප්‍රතිපදාවෙනුත් ඉවත් වෙන දවසක් එනවා. ඉවත් වෙලා අර අන්ත දෙකට යනවා නෙමෙයි. ඒ වෙනුවට එතනින් ඉවත් වූ තැන තමයි බුදුරජාණන් වහන්සේ නිවනක් පණවන්නේ. අර විදිහේ කටසිය ඉක්මෝලා ගියා කියලා ප්‍රකාශ කරන්නේ. ඒ කට්ටියට අර මඤ්ඤිත හිතා ගැනීම අදාළ නැහැ කියලා ප්‍රකාශ කරන්නේ ඒ අනුව තමයි. එතකොට අර විදිහට අපේ ප්‍රතිපදාව තුළ වුණත් නිකන් අනවශ්‍ය විදිහට නිකන් මිරිකලා ඇනලයිස් කරන්න ඕනේ නැහැ. සක්මනේ නිකන් මිරිකලා ගන්න උත්සාහ ගන්නවා. තව මොනවද තියෙන්නේ? තවත් මොනවද පේන්නේ? තව මොකද්ද මේකට හේතුව කියේ දඟලනවා. හුස්මේ නිකන් මිරිකලා ගන්න උත්සාහ ගන්නවා. එච්චර ඕනේ නැහැ. ඔය පේන ටික පෙවුනහම ඇති. හරි? දැනෙන ටික දැනුනහම ඇති. ආයේ ඔකේ නොපේනුන ටික හොයාගෙන යන්න ඕනේ නැහැ. අන්න ඒ මානසිකත්වය, ඒ යම් විවේක මනස තමයි වැඩි වැඩියෙන් වර්ධනය වී යුත්තේ. මුලින් අර ලොකු වෙහෙසකින් පටන් ගත්තත් ක්‍රමානුකූලව නිවීමක් දිහාවට යනවා. මැදුම් ප්‍රතිපදාවත් මුලින් මහා වෙහෙසක් ලොකු උත්සාහයක් විදියට පටන් ගත්තත් ක්‍රමානුකූලව ඒක ඉක්මෝලා යනවා. අන්න අර කටසේ ඉක්මෝලා යන ක්‍රමවේදය මැදට බැඳිලා ඉඳියත් අහු වෙලා මැදෙනුත් පිටපයින්න ඕනේ. මැදත් ඉක්මෝලා යන්න ඕනේ. ඉතින් ඒ කියන දේ එක්තරා විදියකට අර වචනෙන් පැහැදිලි කරනවටත් වඩා අර විදියට ග්‍රේ ඒරියා එකක් කියලා මං කිව්ව එක කළු සුදු අතරමැද නිකන් අපැහැදිලි ගතියක් ඒ තුළ තියෙනවා. හැබැයි ප්‍රතිපදාව කියදෙන කෙනෙක් රූටලා ගිහිල්ලා වගේ තමයි ඒකට වැටේ. රූටලා ගිහිල්ලා වගේ වැටේ. හරි? අර කියන ඕපදූපේ ආනවද කියලත් සැකයි. හැබැයි අහලක් තියෙනවා. අහලා නැහැ වගේ ගතියකුත් තියෙනවා. හරි? මේ හිත මෙතන නිකන් අවධානේ තියෙනවා. හැබැයි අවධානේ තියෙනවද කියලත් නිකන් සැකයි. හරි? අර විදියට දුක සැප විඳිනවා. හැබැයි දුක සැප විඳිනවද කියලත් සැකයි. නිකන් අර මේ මෙතන ඇත්තේ නැති ගතියක්, ඇති නැති ගතියක්, මේ ප්‍රතිපදාවේ ඉන්නවද නැද්ද ගතියක්, මේ මැද ඉන්නවද, මැද ඉක්මෝලා ගියාද කියන ගතියක් අන්න දැක දැනගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් තුළ දවසක කෙනෙක්ට අර කී සැනසීම ලං කරගන්න පුළුවන් වේවි. ඉතින් අපිත් මම කියන්නේ යම් පමණකට අපේ පමණට මේ තත්ත්ව අත්දැකලා තියෙනවා. නැවත නැවත මේ විදිහේ පුහුණුවක ප්‍රතිපදාවක යෙදෙමින් මෙන්න මේ කියන මේ සොහොන ඉක්මවලා යන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ගෞණීය ස්වාමීන් වහන්ස ඒ හරවත් ධර්ම දේශනාවට. මම හිතන්නේ අපි හැමදෙනෙක්ටම හැමදාමත් වගේ ගෞණීය ස්වාමීන් වහන්ස ඉදපත් කරන මේ අපි හැමදෙනාටම බොහොම වටින ධර්ම කරුණු රාශියක් දේශනා වුණා. ඒකෝමුණත් ඔබ වහන්සේ අර කියපු මේ එක එක කාරණාවක් සම්බන්ධයෙන් එහෙම අපි ලොකුවට එකඟ වෙන්නේ නැහැ කියලාත් කියන්න ඕනේ. ඔය මේ අර කාන්තාවකට පිරිමි දෙන්නෙක් එක පාර කැමති වෙනකොට මේ අමුතු සූස්තියක් තියෙනවා වගේ කියපකෙත් ඒක මං හිතන්නේ ඒක කාන්තා පිරිමි වෙනසකින් තොරව හැම දෙනාටම සමානයි කියලා තමයි මම නම් හිතන්නේ. කොහොම වුණත් ගෞණීය ස්වාමී
කියපු බණේ අවුල් කරගත්තනේ. මම කිව්වේ එකඟ වෙන්නත් එපා, එකඟ නොවෙන්නත් එපා කියලා.
ඒ ඒ
හරි. ඇග්‍රී වෙන්නත් එපා, ඩිස්ඇග්‍රී වෙන්නත් එපා. එතනම වැරද්දුව කමටහන.
එහෙමයි මසනස. මම මේ දේශනාව අද ගෞණීය සාහනස ඉදිරිපත් කරපු දේශනාව පොඩි සාරාංශයක් විදිහට ඉදිරිපත් කරන්නම්. අපිට මගදී සම්බන්ධ වෙච්ච අයට පහසුවක් වෙන පිණිස ස්වාමීන් වහන්සේ අද දේශනා කරේ ඉගෙන ගැනීම පමණක් මදි, ප්‍රායෝගිකව යෙදීමත් වැදගත් කියන කියන්නේ පොතේ දැනුම මදි, අපි ප්‍රායෝගිකව ඒ දැනුම යොදන්න ඕනි කියන කාරණාව තමයි පැහැදිලි කරේ. උදාන පාළියේ ගණිකා සූත්‍රය කියන සූත්‍රය ආශ්‍රයෙන් තමයි මේ අද දේශනා කරන්න යුතුන ගාථාව දේශනා වෙන්නේ. රජගහනුවර ප්‍රසිද්ධ නගර සෝභනියක් නිසා ඒ නගරයේ දෙපිරිසක් අතර ඇතිවෙන කලහයක් ගැන ස්වාමීන් වහන්සේලාගේ මාර්ගයෙන් දැනගන්න ගෞණීය බුදුරජාණන් වහන්සේ විසින් තමයි මේ ඒ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ විසින් මේ ගාථාව දේශනා කරන්නේ. ගාථාවේ අරය ගත්තොත් එහෙම මේ තක්වා කෙනෙක්ට පැමිණිලා තියෙන යම් කම් සුවයක් තියෙනවද, එහෙම නැත්නම් ඉදිරියේදී ලැබෙන කම් සැපයක් තියෙනවද, මේ සියල්ලම දුකෙන් ආතුර වෙලා තියෙනවා කියන කාරණය තමයි ඒක සඳහන් වෙන්නේ. මේ බව දන්න යම් කෙනෙක් ඉන්නවා නම් එය ඔහු එයින් පලා යන්න උත්සාහ කරනවා. සීලබුත්, ශාකභක්ෂක, සත්‍ර උත්‍ර වගේ දේවල් වලින් එයින් පලා යන්න උත්සාහ කරන කෙනෙක් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක් ඒ කම්සප්පය වැළඳ ගන්න උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. මේ දෙකම අන්ත දෙකක්. මේ අන්ත දෙකෙන් තෘෂ්ණාව සහ විද්‍යාව වැඩෙනවා කියන කාරණය තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. ඒක එක වචනයකින් පැහැදිලි කළොත් එහෙම කටසිය වඩනවා කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. කටසිය කියන අදහසේ තියෙන්නේ සොහොන කියන වගේ අර්ථයක්. ඒ කියන්නේ මේ අවිද්‍යාව සහ තෘෂ්ණාවෙන් සොහොන වඩනවා කියන කාරණය තමයි පැහැදිලි වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ කියන්නේ ඉපදිලා ඉන්න අපි ඕනම කෙනෙක්ට මේ තියෙන දුකෙන් අපි බේරි පලා යන්න උත්සාහ කරනවා. හැබැයි එහෙම කෙනෙක්ට දැන් මේ කටසිය නිසා ඒ වගේම දිට්ටි වර්ධනය වෙන්න පුළුවන් කියන කාරණේ ස්වාමින් වහන්සේ පැහැදිලි කරා. යම් නෝන කෙනෙක් තියෙන කෙනෙක් ඉන්නව නම් ඉපදිලා ඒගොල්ලන් ඒ කෙනෙක් මේ අන්ත දෙකම දැනගනිමින් ඒවා අන්ත දෙකේම පතිත නොවේ ඉන්න උත්සාහ දරනවා. එහෙම අන්ත දෙකේ පතිත නොවේ ඉන්න උත්සාහ දැරීම මැදුම් පිළිවෙත කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ මැදුම් පිළිවෙතේ කාලයක් තුළ ඉන්න කෙනෙක්ට ක්‍රමයෙන් මඤ්ඤණාවලින් තොර වෙන්න පුළුවන් කියලා පැහැදිලි කරා. ඉතින් මේ විදිහට මැදුම් පිළිවෙලට ඇවිල්ලා එතනින් මඤ්ඤණාවලින් තොර වීමේ මාර්ගය තියෙන්නේ අපි මේ හැමදාම කතා කරන සතිමත් බව වැඩි වීම කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මේක ආරම්භයේදී එක වෙහෙසක් විදියට කෙනෙක්ට දැනෙන්න පුළුවන්. හැබැයි ඒක ක්‍රමයෙන් අමාරුවෙන් උනත් කරගෙන යනකොට මේ අන්ත දෙකේ පතිත නොවි මධ්‍යස්ථ වෙ ඉන්න පුළුවන් අවස්ථාවක් අපිට උදා කරගන්න පුළුවන්. ඒක මැදුම් පිළිවෙත වෙනවා. ඒ මැදුම් පිළිවෙත ඉඳලත් කාලයක් දුරට මේ ප්‍රතිපදාව කරගෙන ගියාම එතන මඤ්ඤණාවලින් තොරවීමේ தත්වයකටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සසල කෙරවල කර தත්වයකටපත් වෙන්න පුළුවන් කියන කාරණේ තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා කියලා මට පැහැදිලි වුණ විදිහට මම මේ ඉදිරිපත් කරේ, සාරාංශගත කරේ. ඉතින් අපි නැවතත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාරයෙන් ස්තුතිවන්ත වෙනවා, පුණ්‍යානුමෝදනා කරනවා මේ හරවත් ධර්ම දේශනාව අපි වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ අපේ වැඩසටහනේ තියෙන ඇත්තටම මේ ආධුනික පිරිස සඳහා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් පහදලි මේ ඉදිරිපත් කළා තියෙන උපදෙස් පත්‍රිකාව ඉදිරිපත් කිරීම. උපදෙස් පත්‍රිකාව පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා. අපි මේ හැමදාමත් කතා කරනවා වගේ මේ සත්‍යමත් බව කියන්නේ මනුෂ්‍යත්වය ලැබිච්ච ඕනම කෙනෙක්ට පුහුණු කරන්න පුළුවන් දෙයක්. අපි දැකලා තියෙනවා, අපිට සාක්ෂි තියෙනවා අවුරුදු 7න් ඉහළ ඕනම කෙනෙක්, ඕනම දරුවෙක්, කුඩා දරුවෝ පවා මේක පුහුණු කරනවා. වැදගත්කම තියෙන්නේ මේ සත්‍ය වඩන එකේ යම් ප්‍රයෝජනයක් තියෙනවා, ඒක වටිනාකමක් තියෙන දෙයක් කියලා දැනගත්ත කෙනෙක්ට ඒ සඳහා අවධානය නැත්තම් කාලය යොමු කරන්න පුළුවන්. ඉතින් අපි විශ්වාස කරනවා හැමදාම වගේම අදත් වැඩසටහන් සම්බන්ධ වෙලා ඉන්නේ ඒ වගේ මේ සතිමත් බව වැඩිීමේ තියෙන වැදගත්කම දන්න පිරිසක් කියලා. ඉතින් එහෙම සම්බන්ධ වෙලා ඉන්න අතරින් දැන් අදම අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් හරි එහෙම නැත්තම් මේ මූලික උපදෙස් සතිමත් බව වැඩිීම සම්බන්ධයෙන් මූලික උපදෙස් අලුත් කරගන්න ඕන කෙනෙක් හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට මම මතක් කරන්න කැමතියි නිසන් වනේ ආශ්‍රයෙන් සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම සහ ඉදින්දා ජීවිතයේ සතිමත් බව කියන මේ කාරණා තුන ආශ්‍රයෙන් බොහොම වීඩියෝ පට බොහොමයක් ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියෙනවා. මූලික වශයෙන් අපි සතිය පුරුදු කරන්න උනන්දු කරවන්නේ සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම ආශ්‍රයෙන්. ඒ සම්බන්ධයෙන් තියෙන වීඩියෝ දෙකක ලින්ක්ස් මම මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට උපදෙස් අලුත් කරගන්න කැමති කෙනෙක්ට නම් ඒවට ගිහිල්ලා ඒ අදාළ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අද දේශනාවේදී පැහැදිලි කරා වගේම උපදේශ කොච්චර ගත්තත් අපිට පොතේ දැනුම කොච්චර තිබුණත් ඒකේ ප්‍රයෝජනයක් නැහැ. ඇත්තටම අපි මේක ප්‍රායෝගිකව යොදවන්නේ නැත්තම් ඒක නිසා වඩා වැදගත්ම දේ තමයි අපි මේ හැමදාම බණහනවා වෙන්න පුළුවන්, හැමදාම මේ ප්‍රෝග්‍රෑම් එකට එනවා වෙන්න පුළුවන්. හැබැයි අපි දිනපතා වෙලාවක් වෙන් කරගන්නේ නැත්තම් අපි මේ සත්‍ය වඩන්න අපි මේ කොච්චර මොන දේ කළත් වැඩක් නැහැ. ඒක නිසා හැම දවසෙම අපි හැම දිනාටම තියෙන පැය 24යි. ඉතින් ඒකෙන් පුළුවන් වෙලාවක් යොදා ගන්න උත්සාහ කරන්න කියලා හැම දිනාටම මතක් කරනවා. පැයක් වගේ කාලයක් සත්‍යමත් ඉඳ ගැනීමට, පැයක් ඇවිදීමට, පැයක් වගේ පැය දෙකක් පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් කමක් නැහැ, විනාඩි 5කින් පටන් ගන්න. සත්‍යමත් ඇවිදීම විනාඩි 5ක් කළා, සත්‍යමත් ඉඳ ගැනීම විනාඩි 5ක් කළා, දවසින් දවස විනාඩි විනාඩියට වැඩි කළා ඒ පැයක දෙකක කාලේ ලඟා කරගන්න පුළුවන් ඕනම කෙනෙක්ට. ඉතින් ඒක නිසා වඩා වැදගත් වෙන්නේ හැම දවසකම තමන් මේ වෙනුවෙන් වෙලාවක් යොදවනවා කියලා ඒ අදිෂ්ඨානය ඇති කරගෙන ඒ විදිහට ක්‍රියාත්මක වීම. ඒ විදිහට සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම කළේ පැය දෙකක වගේ කාලයක් සම්පූර්ණ වුණ කෙනෙක්ට අපි ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ගේ අත්දැකීම් අපිට ලියලේවන්න කියලා තේරෙන විදිහකට කියන්නේ සතිමත් ඇවිදිනකොට කොහොමද කකුලට ස්පර්ශය දැනුනේ කොහොමද කකුලේ මාරුව දැනෙන කොහොමද එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න වෙලාවට හුස්ම දැනුණාද උතරේ හුස් පහත් වීම දැනුණාද ඉරියව්ව දැනුණාද තමන්ගේ අවධානය වෙන කොහෙට හරි ගියාද ගිහිල්ලා එනකොට කොහොමද තමන් ඒක සතියට ග්‍රහණය වුණේ වගේ මේ වගේ තමන්ට තේරෙන විදිහට ඒ දකින ලබන අත්දැකීම ලියලා අපිට ඉදිරිපත් කරන්න. සත්‍යමත් බව දිනපතා වඩනවා වගේම වැදගත් මේ අත්දැකීම් ලියන එක කාරණා දෙකක් නිසා. එකක් තමන්ගේ සතිමත් බව කොහොමද හරියට වර්ධනය කරගෙන යනවාද, එතන අඩුපාඩුවක් තියෙනවද කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පුළුවන් එහෙම වැරද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න. අනිත් කාරණේ තමයි වැඩසටහන සම්බන්ධ වෙලා අහගෙන ඉන්න අයට ඒ අයටත් අපි පොඩි දිරිමත් කිරීමක් කරනවා මේ විදිහට වාර්තා නිතර ඉදිරිපත් කිරීමෙන්. ඒක නිසා හැමදාම සතිය වර්ධනය කරන්න ඒ කාලය යොදනවා වගේම තමන්ගේ වාර්තා ලියන්නත් වෙලාවක් යොදවන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ දැන් ඔගලන් මේ විදිහට වෙන වාර්තා අපි හැමදාම වගේ දේශනාවන් පස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරලා ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් මේ තොරතුරු අපිට වන්න පුළුවන් Google Form එක සහ ඊමේල් ලිපිනය මෙතන සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අපි හැම ඉරිදා දවසකදී මේ වෙලාවට මේ වැඩසටහන පවත්වනවා. ඉතින් සතිමත් බව වඩනවා, වාර්තා ලියනවා වගේම වැඩසටහනටත් සම්බන්ධ වෙන්න කියලා හැම දිනාටම මතක් කරනවා. ඒ තොරතුරු ඉදිරිපත් කිරීම එතනින් අවසන් වෙනවා. අපිට දැන් තියෙන අපේ ප්‍රශ්න උත්තර වැඩසටහන සම්බන්ධ වෙන එක, ඒ සඳහා අපේ ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ වැඩම කළ තියෙනවාද කියලා දැනගන්න කැමති. අවසරයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේවත් අපි පාද නමස්කාරින් යුතුව ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා පිළිගන්නවා. මම බඳුල මාමට ආරාධනා කරනවා අද ප්‍රශ්න උත්තර වැඩසටහන ක්‍රියාත්මක.
අවසරයි ස්වාමීන් වහන්ස, අද දින ප්‍රශ්න තුනක් ලැබිලා තිනවා. පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට ඔබ වහන්සේගේ අවසර. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. භාවනා අධ්‍යක්ෂින් වාර්තා කිරීමේ ඉරියව්ව පර්යංකය කර්මස්ථානයේ හුස්ම රැල්ල කාලය විනාඩි 40යි, වේලාව උදෑසන 4:10. කය ඍජුව තබා අර්ධ පර්යංකයෙන් වාඩි වී බුදුරජාණන් වහන්සේට නමස්කාර කර මම දැන් මෙතන ලෙස සිහි කර දෑස් පියා ගතිමි. බාහිර ශබ්දවලට කන් යොමු කළෙමි. විදුලි පංකාවේ හඬ ඇසුනි. ක්‍රමයෙන් කාය දෙසට හිත යොමු කළෙමි. ක්‍රමයෙන් හුස්ම රැල්ල වෙත හිත යොමු කළෙමි. ආශ්වාස වාතය නාසයේ දෙකලවරින් පැමිණ නාසයේ ඉහළ වදින අයුරු දැනින. ආශ්වාස වාතයේ සිසිල් බව දැනුනි. ප්‍රාශ්වාස වාතයේ උණුසුම්ම දෙතොලේ වදින බවත් දැනුනි. හුස්ම රැලි තුනකට පමණ සතිමත් වූ පසු සිතුලි ගලා එන බව දැනුනි. සිතිරි බව හඳුනා ගතිමි. හඬවල් ඇසුනි. සංඥා බව හඳුනා ගතිමි. ඒ හඳුනාගත් සැනින්ම හුස්ම රැල්ලට යලි සතිමත් වූයේමි. ක්‍රමයෙන් මාගේ ශරීරයේ ලිහිල් වනු දැනින. ඒ සමගම ආශ්වාස වාතය ඉතා පහසුවෙන් නාසෙන් ඇතුල් වනු දැනින. තව තවත් ශරීරයේ ලිහිල් වනවා දැනුනි. හුස්ම රැල්වල දැනීම පෙරතරම් නොදැනුනි. එනම් මද සියුම් බවක් දැනුනි. ඒ අතර යලිත් ශබ්ද ඇසුනි. රූපද මැමිනි. සංඥා බව හඳුනා ගතමි. යලිත් හුස්ම රැල්ලට සතිමත් වූයේ. පෙර පරිදිම ලිහිල් බව දැනුනි. ඒ පෙර නොවිඳි තරම් සුවයක් බව දැනුනි. එක් මොහොතක ගැස්මක් වැනි දෙයක් දැනුනි. මාහට නින්ද ගියේද නැත. යලිත් හුස්ම රැල්ලට සතිමත් වුනිමි. එලාම් එක වැදීමෙන් පසු තවත් විනාඩියක් පවන භාවනා කර දිව්‍යන් පින්නම් අනුමෝදන් කර භාවනාව අවසන් කළ ඉම්මාගේ අඩුපාඩු පෙන්වා දෙන මැනවි ගෞරවනීය ස්වාමින් වහන්සේ. එදිනදා ජීවිතයේ හැකි පමණ සතිමත් වෙමි. හමුවට එන ගැටලු දෙස වෙනදාටදා තරමක් සංසුන් මනසකින් බැලීමට හැකි වී ඇති බවත් මට දැනෙනවා. බොහෝ අවස්ථාවල සිතුවිලි නිරීක්ෂණය කිරීමට උත්සාහ කරමි. මීට පෙර එක් කමටහන් වාතාවක් ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කර අනුශාසනා ලබා ගතමි. මායාවන්ගෙන් පිරුණු සසරින් එතෙර වෙනුත් ගුරුහරකම් ලබා දෙන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් පාද නමස්කාර කරමි. මාගේ ගුරු මෑණන් වූ ගරුණීය ආලෝක මෑණන් වහන්සේට ගෞරවයෙන් සීකරමි. මේ පාර පෙන්වූ මාගේ මිතුරියටත් මෙම වැඩසටහන ඉදිරිපත් කිරීමදී අප කැපවෙන පින්වත් ඔබ සැමටද හදපිරි ස්තුතිය පුද කරමි. සත්මත් වීම තුළින් හිතට සැනසීමක් දැනෙන සෑම මොහොතකම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ගෞරවනීය ආලෝක මෑණන් වහන්සේට ඔබ සැමට අනේක වාර ස්තුති කරමි. විශ්වයේ ආශිර්වාද ලැබීවා ඔබ සැමට තෙරුවන් සරණයි. වාර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
වාර්තාව මුලයි ජගය තමයි ටිකක් පොඩි ප්‍රශ්න තියෙන්නේ. කවන්නේ අපි දැන් මුලින් පටන් ගත්ත විදියනම් පටන් ගන්නකොට අය අර අර කැමරේ ගා ගොඩාක් විස්තර ඇතුවනේ පටන් ගන්න මේ විදියට ඉඳගත්තා. බාහිරයට හිත දැම්ම, සද්ද වලට හිත දැම්ම, මෙහෙම මෙහෙම. දැන් ඔක ආපු පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා, එක විදියක් ඇවිල්ලා තියෙනවනේ නේද? ওই විදියම නැතුව අපිට එකපාරටම කවුරු හරි මොකක් හරි කරදරයක් වුණොත් ඒ වෙලේ පිහිය පිහිටවා ගන්න පුළුවන් වේද? අන්න ඒකටත් යන්න ඕනේ. මේකේ අඩුපාඩු කියනවා නෙවෙයි, මේ වගේ කියන්නේ අපි ඉඳගෙන සතිමත් වෙන්න හදනකොට මෙහෙම එන පාරක එන විදිය හොඳයි. හැබැයි එහෙම නැතුව එකපාරට අපිට කරදරයක් ආපු වෙලාවෙදිත් ඔන්න ওই පාත් එකේම ඩග් ගාලා තප්පර ගානක් ඇතුළත අපිට යන්න පුළුවන් නම් අන්න ඒක ඊට වඩා හොඳයි. ඒකට අපිට ওই විදියටම ඔහොම ඉඳගෙන ওই දේවල් කරලම සතිමත් වෙන්න එනවා වෙනුවට එකපාරට අපිට මොකක් හරි කරදරයක් හදිසි අවස්ථාවක් ආපු වෙලාවෙදිත් එතෙන්දිත් ওই පාත් එකම නැතුව හරි වැඩේ කරගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම වැඩේ තියෙන්නේ. හරි. එතෙන් අන්න ඒක ඇල්ලේ ඒ විදිහටත් බලන්න පුළුවන්ද කියලා. හදිසි කරදරයක් ආපු වෙලාවට එකපාරට කවුරු හරි දැන් කියම් මේ විදිහ දැන් මේ report එකට මෙහෙම දොස් කියයි කියලා හිතුවෙම නෑ නේද? හොඳයි කියලා කියයි කියලා නේද? දැන් මේ අහනකොට හිතට දැනෙන දේ ටක් ගාලා හිතලා බලන්න තරහ යනව නේද කියලා. අනේ ඒ විදිහට ඔන්න ටක් ගාලා ඒ අවස්ථාවට සතිමත් වෙන්න පුළුවන් ද කියලා බලන්න. ඒකට ওই වගේ process එකක් ඕනෙත් නැහැ. process එකක් තියෙනවා නම් ඒත් හොඳයි. එහෙම නැතුව හරි මේ වැඩේ කරගන්න පුළුවන් නම් ඒක තමයි ඊට වඩා හොඳ වැඩේ. ඒකට ඊළඟට ඔහොම හරි කමන්නේ උඩ පටන් ගත්ත විදිහ ඔහොම පටන්ගෙන දැන් දැනිලා තියෙනවා හුස්ම රැල්ල ඇතුළට එන එක පිට වෙන එක රස්න සීතල අඳුරගෙන තියෙනවා. ටික වෙලාවක් යනකොට හිතීලි වෙන කටි අඳුරගෙන තියෙනවා. ඇඟලිහිල් වෙන ගතිය විස්තර ටික අඳුරගෙන තියෙනවනේ. දැන් ඒක හොඳයි. ඒක අඳුරගත්තා කියන්නේ මේ මොහොතේ මමත් එක්ක ඉන්න පුළුවන් හැකියාව දැන් ටික ටික මේ පුරුදු වෙලා තියෙනවා. දැන් හැකියාව ආපු වෙලාවේ දැන් බලන්න මේ තියෙන එකත් දැන් මේ හුස්ම වුණත් මට ඕන විදිහට මේ එක දිගටම එකම විදිහට තියෙනවාද කියලා. මේ දැනෙන දැනීම එකම විදිහටම තියෙනවාද කියලා හිතලා බලන්න. ඒ වගේම දැන් මේක කියවෙනෝනේ මායාවක් කියලා, ලෝකේ මායාවක් කියලා කවුරුවත් කියපු බල්ලියට පිළිගන්නේ නැතුව දැන් මේ හුස්ම රැල්ල හරහා තේරුම් ගන්න බලන්න මේක මායාවක්ද නැද්ද කියලා. නිකම්ම කියන පළියටම ගන්නව වෙනුවට දැන් හුස්ම රැල්ල කියන්නේ මං ඉපදෙච්ච දවසේ ඉඳලා මැරෙනකම් මාත් එක තියෙන එකක්නේ. දැන් මේක වුණත් මට ඕන විදිහට මෙහෙම එක විදිහට තියෙනවද කියලා බලන්න. දැන් හුස්ම රැල්ල එක දිගටම දැනේවා කියලා හිතියට ඒ විදිහටම දැනෙනවද? එහෙම නැත්තම් මගේ හිත මෙහෙම හුස්ම රැල්ලත් එක්ක ඉන්නම ඕනේ කියලා හිතන් හිටියට මේ හිත ඒ විදිහට ඉන්නවද? ඌට ඕන ගමන් ටක් ගාලා හොරාටම කියන්නෙත් නැතුව පැනලා යනවා. ඒකට අන්න ඒකත් එක්කම දැන් මායාවක් කියන්නේ මේක මේ වගේ දෙයක් නේ. මේ බොරුවක් වංචාවක් මායාවක් කියන්නේ එක වගේ දේවල් ටිකක් නේ. ඒතර ඔන්නේ මායාවක්ද නැද්ද කියන එක මේ හුස්ම රැල්ල හරහාම මගේ හිතේ දැනෙන දැනීම හරහා මගේ මට ඕන ඉදිරි මේ හිත තියෙන්නේ නැති බව තේරුම් ගැනීම හරහාම ඔන්න මායාවක් බව Tamanටම ටික ටික තේරුම් ගන්න පුළුවන්. ඒකම දැන් බලන්න දැන් අපි හුස්ම රැල්ල කියන එක ඉස්සෙල්ලා නිකන් කියනවා ආස්වාස කියනවා ප්‍රස්වාස කියනවා. දැන් කොහොමද ওই ආස්වාස ප්‍රස්වාස කියලා අපි කියන්නේ මොකටද? මේ නහයාග දැනෙන දැනීමටනේ. එම් නැත්නම් වෙන කොහේ හරි බඩේ දැනෙන දැනීමට හරි මොකක් හරි දැනෙන දැනීමේට ඒ දැනීම දැනීම් පොදියක් එකතු කරලා මෙන්න මේ දැනීම් ටිකට කියනවා අපි ආස්වාසය. නැත්නම් හුස්ම ඇතුළට ගන්නවා. ඊට වඩා වෙනස් දැනීම් ටිකකට කියනවා අපි හුස්ම පිට වෙනවා අපි. දැන් සීතලවට වගේ දැනෙන දැනීම් ටිකකට කියනවා හුස්ම ඇතුළට ගන්නවා. ඊට වඩා වෙනස් විදිහ ටිකක් රසනට දැනෙන දැනීම් ටිකකට කියනවා හුස්ම පිට වෙනවා කියලා. ඒකට මෙන්න මේ දැනීම් ටිකක් එකතු කරලා හදාගත්ත එකක්නේ. එතන මේ දේවල් දැනෙන දැනීම් ටිකක් එකතු කරලා හදාගත්තු එකකට තමයි ওই ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ. ඒ හරහාම මේක මායාවක් බොරුවක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මගේ අවබෝධයක් වෙන්නේ. එම් නැත්තම් නිකම්ම කියපු පළියට මේ ලෝකේ මායාවක් කියකී ඉන්න වෙනකොට මෙන්න මේ හරහා මේ මොහොතේ මගේ ළඟට මේ හුස්ම රැල්ල හරි මොකක් හරි එකක් අඩේට තියාගෙන මේ මොහොතට ඇවිල්ලා අන්න ඒ ආවට පස්සේ තේරුම් ගන්න උත්සාහ කරන්න මේ කියන කතාව ඇත්තද බොරුද කියලා. එහෙම කරන එක තමයි ඊළඟට තියෙන්නේ. ඊළඟට දැන් මේ රිපෝට් එක අන්තිම හරියේ පින් අනුමෝදන් කරලා තියෙනවනේ. ඉතින් පින් අනුමෝදන් කරන්න හො වචන වලින් කියන්න ඕනමක් නැහැ. කවුරු හරි ගුරුවරයෙක් හරි කවුරු හරි කෙනෙක් කිව්වනම් මෙන්න මේ කියපු දේ සද්ධාවෙන් කරන එකම තමයි ලොකුම පුණ්‍ය අනුමෝදනාව වෙන්නේ. ওই වචනෙන් කියන එකත් ඊට වඩා පොඩ්ඩක් විතර අඩුයි. ඒ කියන්නේ කියන දේ කරන එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. වචනෙන් පින් අනුමෝදන් කරනවා කියන්නේ ඊට වඩා පොඩ්ඩක් අඩු මට්ටමේක. ඉතින් හොඳම වැඩේ තියෙන්නේ වැඩි වෙලාවක් මේ දේ කියපු දේ කරන්න වැඩි වෙලාවක් යොමු වෙන එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මේ විදිහට සතිමත් වෙනව නම් ඒ වගේ මේකෙන් ප්‍රයෝජන ගන්නව නම් ඒ ප්‍රයෝජන ගන්න මොහොතක් ගානේ ප්‍රයෝජන ගන්න කෙනාට ලොකු උදව්වක් වෙනවා. ඒ දේ කියලපු දෙනාට කියලා දීපු කෙනාටත් ඒක යම්කිසි ෂෙයා එකක් හම්බ වෙනවා. එතකොට නම් කියලා පින් අනුමෝදන් කරා නැතා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ දෙක තමයි මම දකින් කියන්න තියෙන්නේ. ඒ අර ඔය කරන විදිය හොම කරගෙන යන්නේ. ඉතින් ඔකට අර බලන්න අර එකපාරටමත් මේ එක දේ මේ වගේ තැනකට යන්න පුළුවන්ද කියලා. මෙහෙම ලේස්ති වෙලා වටපිට පරිසරය හදාගෙන සතිමත් වෙනවා වගේම එහෙම කිසිම ලෑස්තියක් නැති වෙලාවක වුණත් එකපාරට මෙහෙම මේ තැනට යන්න පුළුවන්ද කියලා බලන්න. ඒ වගේම මේ දැන් මේ මොහොතේ ඉන්න පුළුවන් වෙච්ච අවස්ථාවේදී මේකෙන් වැඩේ ප්‍රයෝජනය ගන්න එක තමයි තියෙන්නේ. මේක අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය මේ තියෙන දේවල් තමන්ටම සාපේක්ෂව මේ කියන දේවල් ඇත්තද බොරුද කියලා තමන්ම ගලපලා බලන්න තමයි තියෙන්නේ. ඒක පරයන්කේ සක්මනේ ඉන්න වෙලාවට විතරක් නෙවෙයි, එදිනදා වැඩ කරනකොටත් මේකම තියෙනවාද, මේ කියන කතා ඇත්තද කියලා නැවත නැවත ගලපලා බලන්න තමයි තියෙන්නේ. ඒ ටික තමයි කියන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙවන වார்த்தාව කියවීමට අවසර. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සක්මන් භාවනාව විනාඩි 45. අලියම් කාලයේ ලනුපැදුරේ සක්මන ආරම්භ කළෙමි. පාදවලට දැන්න ලනුපැදුරේ ගොරෝසු බව වෙත සිත යොමාගත හැකි විය. ඒත් වරින් වර සිත විවිධ සිතුවිලි ගලා එන්නට විය. ඊට අමතරව කවුරුන්தோ යම් යම් දේවල් කියන ආකාරයක් දැනේ. සිතට එන සිතුවිලි වලින් මේ කිසිම ලෙසකින් ගැලපීමක් හෝ සම්බන්ධතාවයක් නැති හඬවල් කීපයක් නිසා පාද වෙත සිත යොමු කිරීම අපහසු විය. නැවත නැවත සිත පාද වෙත ගන්නට උත්සාහ කරමි. ඉතා සුළු වේලාවකින් සිතුවිලි නැගේ. කිසි ලෙසකින්වත් මාගේ පාලනකින් තොරව නැගී යන මේ සිතුවිලි හා හඬවල් නිසා සිත වේසට පත් විය. ටික වේලාවකින් හිස කරකවෙන්නාක් මෙන් දැනුනි. මත් ගතියක් මෙන් දැනුනි. සක්මන් වේගවත් බව අඩුව සෙමින් සිදුවිය. සිතර ඉතාම වේසත් දැනුනි. පාලනය කරගත නොහැකි අවුලක්. සයන්නසේ පර්යංකේ තියෙනවා එක ඉදිරිපත් කරන්නද?
අපි ඉස්සෙල්ල මේකේ විස්තර බලමුකෝ.
අවුලක්
වුණා කියලා අවුලක් තියෙනව නෑ නේද?
එහෙමයි.
බලමු හිත මෙහෙම හරි මේ දැන් සක්මන් කරපු නිසාද මේ කියපු කෙනා ඉන්නවනම් අපිට වඩාත් ලේසි වෙන ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. ඉන්නවත්
දන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මම පොඩ්ඩක් බලන්නම් විනාඩියක් ඉන්න.
බන්දුල සර්ජරි රිපෝට් එකද මේ?
නෑ නෑ මගේ නෙමෙයි ස්වාමීන් වහන්සේ. මම මේක එවල තියෙන්නේ අයෝමි විජේසිංහ කියවල තියෙන ස්වාමීන් වහන්සේ. අයෝමි විජේසිංහ ඉන්න බව පේන්න නෑ මේකේ ස්වාමීන් වහන්සේ.
අද මේ කෙනා මෙතන හිටියානම් එයාත් එක්කම හරියටම කතා කරලා මේ වෙහෙසටපත් වෙන එකට එන හැටි, එතකොට ඒකට වටිනාකමක් දෙන හැටි අන්නේ විස්තර හරියටම කතා
කරා. ස්වාමීන් වහන්සේ මම ප්‍රකාශයක් කරන්නම්, මේක ඉන්නවනම් අත ඔසවන්න මේ වார்த்தාව ඉදිරිපත් කරපු එක්කෙනා මට Zoom hand එකේ සුබම අවස්ථාව ලබා දෙන්න පුළුවන්.
හරි ඉන්නවනේ.
ඉන්නවා එහෙම ස්වාමීන් වහන්සේ.
අයෝමිට unmute කරන්න පුළුවන් දැන්?
ඔව් අයෝමිට පුළුවන් unmute කරන්න.
ස්වාමීන් වහන්ස.
හරි, හොඳයි. දැන් මේම දැන් සක්මනට ආවට පස්සේම හරබල වුණා කියලා කියන්නේ. හරි, කොහොම සක්මන පටන් ගත්ත හැටි කියන්න බල. දැන් මේ ඒ වගේම ඊට ඉස්සෙල්ලා දැන් මේ පළවෙනි පාරද මේ සක්මන් කරන්නේ? මීට කලින් මෙහෙම නැතුව තිබුණා දේවිස්?
නැහැ ස්වාමීන් වහන්ස, මම කළා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙක තුනක ඉඳන් කළා තියෙනවා. හැබැයි එක දිගට කිරීමක් එහෙම කෙරුන්නේ නැහැ. වරින් වර එක එක හේතු නිසා නැවතීම් වුණා. හැබැයි ඒ කාලේ තිබ්බ අත්දැකීම මට මේ පහසුවෙන්, ඇත්තටම සක්මන මම බොහොම කැමැත්තෙන් කරා. ගොඩක් මට පහසු, පරියන්කයට වඩා ගොඩක් පහසු විදිහට දැනුනේ සක්මන. සාමාන්‍යයෙන් විනාඩි 45ක් පැයක් විතර එක දිගට සක්මන් කරමින් හිටියා. මේ දැනට සති දෙක තුනක වගේ ඉඳන් තමයි මේ වගේ මට කවුරු හරි කතා කරනවා වගේත් මටත් සිතුවිලි එනවා. කියන්නේ කෙලවරක් නැතුව සිතුවිලි එනවා. සක්මන පටන් අරගෙන විනාඩි 5ක් වගේ යනකොට සිතුවිලි එන්න පටන් ගන්නවා. ගොඩක් අමාරුයි ආපහු.
හරි, විනාඩි 5ක් ගියාට පස්සේ සිතුවිලි එන. හරි, විනාඩි 5ක් එනකම් මොකද්ද කියඹල?
පාදයට මට මුලින් මං කරේ අර මේ පාදේ ඔසවනවා, තබනවා ඒ වගේ හිතනවා. හැබැයි දැන් හිතන්න බෑ. එතකොට මං කරන්නේ පාදය පොළවට වැදෙන අර ඒ දැනීම ගැන විතරක් හිතමින් තමයි ඒ මුල ටික යන්නේ. මුකුත් හිතන්න බෑ. පාදේ අර ඒ ගැටීම ගැන විතරයි හිත යන්නේ මුල ටිකේ. ඊට පස්සේ තමයි මේ සිතුවිලි.
එතකොට ඒ දැනීම විතර කියන්න බලන්න.
දැනීම ගැටීමක් විතරයි. ඒ දැන් ගොඩක් වෙලාවට මම යන්නේ ටයිල් පොළවේ. ඒ ටයිල් එකේ වදින ඒ පීඩනය තමයි මගේ ඔළුවේ තියෙන්නේ. තද වෙනවා කියලා. ඊට
ඔය දැනෙන දැනීමත් එක්ක හොඳට ඉන්න පුළුවන් විනාඩි 5ක් විතර යනකම්.
බොහොම පොඩි වෙලාවක් ස්වාමීන් වහන්ස. ඒත් ඒක අර බර, ශරීරයේ බර දෙපැත්ත යන පාදෙන් පාදයට යනවා.
ඔව් හරි. එතනකොට එතන ඉඳලා දැන් එකපාරටම දැන් සද්ද වටපිට කවුරු හරි කෙනෙක් කතා කරනවා වගේ, එහෙම නැත්නම් හිත විසිරෙන තැනට එන්න එන ඒ අතරමැද shift වෙන අවස්ථාව මොන වගේද කියලා තේරෙනවද?
නෑ ස්වාමීන් වහන්ස.
හොඳට දැනි පීල එකපාරටම හිත විසිරුණාට පස්සේ ටික වෙලාවකින් දැනෙනවා මේ හිත විසිරිලා කියලා.
එහෙම මට සිතුවිලි එන්න ගන්නවා මොනා හරි කරන වැඩක් ගැන. හරි, ඉස්සර සැලැස්මක් හරි මොනවා හරි එන්න පටන් ගන්නවා. ඒත් එකම දැනෙනවා එක්කෝ ගෑනු කටහඬක් හරි පිරිමි කටහඬකින් හරි මට තවත් මොනවද කියනවා වගේ මට දැනෙනවා. මට ඒ මොනවද කියන්නේ කියන එකත් නිමේෂයකින් අමතක වෙලා යනවා. මට කිසිම සම්බන්ධයක් නැති දේවල්.
ඒක තමයි. ඔයි ඒක ඔන්න හිතේ මායාවක් වෙන්නේ. ඔක හුස්ම දැනි දැන් මේ මොහොතේ මමත් එක්ක ඉන්නකොට යටිපතුල දැනෙන දැනීමත් එක්ක ඉන්නකොට ඔයි කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඒක හොඳට ප්‍රත්‍යක්ෂ දෙයක්. යටිපතුල යන කකු පදිනවා හොඳට ප්‍රත්‍යක්ෂව දැනෙනවා. මේ මොහොතේ මටම දැනෙන එකක් නේ. හැබැයි අපි සිතුවිලි එක්ක ඉන්නකොට සිතුවිලි වල එක කලින් වෙච්ච දෙයක් ගැන කල්පනා කරනවා. අනාගතේ ප්ලෑන් කරනවා කියලා කියන්නේ කලින් වෙච්ච දේවල් ටිකක් එකතු කරලා වෙන වෙන විදියට ගැට ගහලා වෙන අනිත් විදියකට හදන එකක්නේ. අපි කවදාවත් දන්නේ නැති දෙයක් ගැන අනාගතයට ප්ලෑන් කරන්න බෑනේ. කවදාවත් දන්නේ නැති දෙයක් ගැන ප්ලෑන් කරන්න බෑ. දන්න දේවල් ටිකක් එකතු කරලා වෙන වෙන විදිවලින් ඒක පැක් කරලා ඒක වෙන අලුත් විදියෙන් මෙන්න මෙහෙම කරනවා කියලා අනිත්ෙන් ප්ලෑන් කරනවා. එතකොට අපි අනාගතයට ගියත් අතීතයට ගියත් හැමතිස්සෙම මේ නැති සංකල්ප ගොඩක් උඩනේ ඉන්නේ. ඒ සංකල්ප ගොඩක් ඉන්නකොට හිත දන්නේ නැතෝ ওই විදිහට මායාවල් ඇස්සේ පැටලෙන්න ඉඩ තියෙනවා. එතකොට දැන් අපි කතා කරනවා කියලා තමයි හිතට එන්නේ. ඒක තමයිම හිතේ කමෙන්ටරි එකක් යනෝනේ. දැන් මෙන්න මෙහෙම කරන්න ඕන, මෙහෙම වෙන්න ඕන, අරම වෙන්න ඕන කියලා හිත ඇතුළේ යන කමෙන්ටරි එකට පිටින් උත් එකක් එකතු වෙනවා වගේ කියලා, තව කවුරු හරි පොර දානවා වගේ කියලා ඔන්න හිතට හිතෙන්ම මේක හදලා දෙන්නේ. ඊළඟට බාර ගන්න මේක ඇත්තමයි කියලා බාර ගන්න ඒකට තව තව වැඩියෙන් අපේ පොර දාන ඕනේ පැත්තට. පොර දාන්න වෙන්නේ. ඒක දිගේම යනවා. ඉතින් ඕක තමයි අර ගොඩක් වෙලාවට අපි කියනවා එක එක දෘෂ්ටි වලට වැටෙනවා කියලා. ඒකත් අපි සාමාන්‍ය දිනදා වැඩ කරද්දී කොච්චර බලන්න ওই විදියට මනෝගහල ඉන්නවද කියලා බලන්න. දැන් මෙහෙම සතුටක් බවක් හොඳකක් අඳුරගත්තට පස්සෙත් දන්නේ නැතුව අපි පරණ පුරුද්දට ඔවට යනවා. හැබැයි ඔය පොර දාන්න වෙන්නේ ඒ පැත්තට මෑමක් නේ. ඒක නිසා හොඳම වෙන්නේ තියෙන්නේ අඳුරගත්තා කියමු විනාඩි කීපයක් හරි ගිහිල්ලා ඊට එළියට ගිහිල්ලා ගියවා අඳුරගත්ත ගම ආයෙසරයක් යටිපතුලට තියලා බලන්න.
එහෙම.
අඳුරගන්න මෙච්චර විතර වෙලා ගියාට පස්සේ ද අඳුරගන්න පුළුවන් සාමාන්‍ය.
ඒක දැනෙනවා සමහර විනාඩි තප්පර 30ක් වගේ යනකොට මම දැනෙනවා. ඉක්මනින්ම දැනෙනවා. එතකොට ආයෙ අර අර හඬවල් පිටින් එනව ඇහෙනකොට තමයි මම පොඩ්ඩක් කලබල වෙන්නේ. මොකද කවුද කතා
කරන්නේ? මම හදාගත්තු හඬක් තමයි. හරි දැන් කියමු දැන් මේ වෙලාවේ හඬක් ඇහෙනවනේ. දැන් මම කතා කරන හඬ ඇහෙනවනේ.
එහෙමයි.
ඇත්තටම ස්වාමින්වහන්සේ කෙනෙක් කතා කරනවා කියලා හිතන්නේ. ඒ උනාට ඇත්තටම බලන්න මේ වෙලාවේ ඔයාලගේ ෆෝන් එකේ හරි කම්පියුටර් ස්පීකර් එකේ හරි කම්පණය වෙලා ඇහෙන සද්දයක්නේ මේ වෙලාව ඇහෙන්නේ.
එහෙමයි.
ඒ උනාට හිතන් ඉන්නේ මෙතන මගේ ළඟම හරි ස්වාමින්වහන්සේ කෙනෙක් කතා කරන වගේ සද්දයක්නේ මේ ඇහෙන්නේත් නේද? මොකද්ද වෙන්නේ? තමන්ගේම කම්බරේ කම්පණය වුණාට පස්සේ ඊට සාපේක්ෂව තමයි මේ හඬ ඔක්කොම අඳුර ගන්න තියෙන්නේ. ඉතින් ඕකම අපේ හිත ඇතුළෙන් ඕකම කරන්න පුළුවන්. දැන් මේ කම්බරේ කම්පණය වෙලා හැදෙන සද්දේ වෙනුවට සද්දේ හැදිලා ඊළාට ඒක අඳුර ගැනීම ඒ ප්‍රොසෙස් එක වෙන දෙයම හිත ඇතුළෙනත් ඔයකට අර ඇතුළේ කෑල්ල හිත ඇතුළෙනත් කරලා ඔන්න මේ වෙලාවේ මට කවුරු හරි පිටින් කෙනෙක් කතා කරනවා අර ආද දන්නේ මරි චාචිද දන්නේ නැහැ එහෙම හිතා ගන්න ගියොත් ඒකම ඇත්ත වෙනවා හිත ඇතුළේට යන දෘෂ්ටියට ගියාට පස්සේ ඒකම ඇත්තම වෙන ඔප්පු වෙන දේවල් වටපිට ඕන තරම් තියෙනවා
එහෙම
ඉස්සරහට යනවා යන ඒක දිගටම ඇදී ඇදී යනවා ඒක නිසා දැන් මේ මේක මේ වෙලාවෙත් බොරුවක් නම් ඉතින් අපි හදාගන්න සංකල්ප කලින් කතා මතක් වෙච්ච දේවල් අනාගතේ හදගෙන දේවල් ඒක ඉතින් මොකක් ඒ ගැන අයිත් කතා කරන්න දෙයක් නැහැ නේද?
එහෙමයි ස්වාමීනි.
අත්දැක්ක ගමන් හිත පිට ගියපු බව අඳුරගත්ත ගමන් ආයෙසරයක් යටිපතුල දැනෙන දැනීමට හිත යොමු කරන්න. ඒ දැනෙන දැනීම කිසිම බොරුවක් නැහැ නේ වංචාවක් නැහැ නේ. හදාගත්තු දෙයක් නෙවෙයි නේද? ආන මට පොළවේ පය වදිනවා දැනෙනවා. කිසිම මේ කාටවත් බොරුයි කියන්න බෑනේ. ඒක හරියටම හරිනේ. අන්නේ ඇත්ත தත්වයට අපි පුළුවන් තරම් ඉඩ දෙන්න මේ බොරුවට දෙන වටිනාකම අඩු වෙලා යනවා. මේකට
වටිනාකම දෙන්න
මේ පස්සෙමයි යන්නේ. ඒක කියව පරිදි එකපාරටම ලේක හදා ගන්න අමාරුයි. දැන් අපි පුරුදු වෙලා තියෙනවනේ මෙහෙම එකක් දන්නේ නැහැ කියලා අහලා වටපිටින් දේවල් එක. ඒක නිසා පුළුවන් තරම් මෙහෙම හිත පිට ගියපු බව අඳුරගත්තු ගමන් පුළුවන් තරම් අර හොදු දැනීමට විතරක් හිත යොමු කරන්න.
හොඳයි සර්.
අංචා තමයි ඒව තියෙන්නේ. ඔය පස්සේ
තව
දෙයක් යනවා ඕන තරම්. ඔය සමතේ වඩන ගොඩාක් අයට වෙන්නේ ඔන්න ඔය වගේ වෙලාවක් ආවට පස්සේ ඊළඟට ඔන්න ආච්චි කතා කරා එහෙම නැත්නම් මලගිය කෙනෙක් කතා කරා කියලා ඔන්න පේන කියන්න සාත්‍තර කියන්න හැම මේ පැත්තට යොමු වෙනවා
සාවිද්වස ඒ කතා හඳ මට අඳුරගන්න හරි
එදේ ඔය අර ඒ බාහිර දේවල්ට නැතුව අපි හොඳ පොදු දැනීමට හිත යොමු කළා ඒකත් එක්ක ඉන්න බලමු වැඩි වෙලාව.
එතකොට හොඳයි සර්.
පොඩි මතක් කිරීමක් කරන්න මේ පිළිසට අයෝම ප්‍රශ්නේ ඉවලා ආයේ මට ආයේ ඊමේල් එකක් දාලා තිබුණා මේ මේකට යාට අවශ්‍යම තොරතුරු ටික ගන්න මේ ඉදිරිපත් කරන්න කියලා මං ඊට පස්සේ දැල්ුවා යාගේ නම තියනවාද කියලා මෙතන නම නැති නිසා මං එයාට ඊමේල් එකක් ආයේ දැම්මා මේ ඔයා මෙතන මට පේන්න නැහැ අවශ්‍ය නම් කතා කරන්න පුළුවන් කියලා ඒක නිසා මේ සම්බන්ධ වෙන පිටසකෙන් මං කාරුණික ඉල්ලන්න කැමති මේ තමන්ගේ නමෙන් ඉදිරිපත් වෙනවා නම් අපිට ටිකක් ලේසි ඒක ඇත්තට මං හිතුවා අයම නැහැ කියලා මෙතන මේ යාගේ නමෙන් හිතේ නැති නිසා ඉතින් ඒක නිසා ඒ කාරණාව චුට්ටක් මතක් කරන්න කැමති බොහොම පිං ස්වාමින්වහන්සේ අවස්ථාව ලබා දෙන්නට
ස්වාමින්වහන්ස දෙවැනි කොටස පර්යංකය විනාඩි 35යි සක්මනේ ඇති වූ වේශකාරී බව නිසා පර්යංකය ඉතා සැනසිලිදායක ලෙස දැනුනි ඉඳගෙන සිටින ඉරියව්ව වෙත සිත යොමු කර පසු පිම්බීම හැකිලීම් වෙත සිත යොමු කළෙමි ස්වල්ප වේලාවකින් සක්මනේ සිදුවක් ලෙස මට අදාළත්වයක් නොමැති විවිධ හඬවල් කිසි සම්බන්ධයක් නැතුව වරින් වර ඇසෙන්නට විය අවුල නැවතත් ඇති විය දැනට භාවනා සතියකට පමණ නවතා දමා ඇත වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ
ඒකටත් අර කලින් කියපු එකම තමයි අපිට කියන්න තියෙන්නේ ඒකට වටිනාකමක් දුන්නොත් ඒක පස්සෙන් එනවාම තමයි. ඔය වගේ දේවල්ට වටිනාකමක් නොදී ඉන්නකම තමයි තියෙන්නේ. ඒ වගේම දැන් බලන්න අර වෙහෙසකර තත්ත්වය දැන් ඉවරුණාට පස්සේ සක්මනේ යද්දීන වෙහෙසකර තත්ත්වය දැනෙන්නේ. ඒක ඉවර වෙලා ඉඳගත්තට පස්සේ දැනෙන සනීපේ අපි අර ලොකු මහා අවුවේ කොහේ හරි ගිහිල්ලා ගිහිල්ලා ඇවිල්ලා හෙවනකට ආවා වගේ දැනෙන සනීපේ අර වෙහෙසට සාපේක්ෂව දැනෙන සනීපේ කොච්චර ලොකු වෙනසක් Tamanටම තේරෙනවා. කියන්නේ සනීපේ ඉන්නකොටම තමයි ওই වගේ බාහිරින් මොකක් හරි අර කුණු ගොඩක් ඇවිල්ලා මේක වහගන්න හදන්නේ. අපිට වෙන දැන් අපි කිමු දැන් මේ විදිහට සතිමත් වෙන්නේ නැතුව වෙන කෙනෙක්ගේ කතා කර කර වෙන මොකක් හරි දේවල් කර කර ඉඳෙද්දී ওই වටපිට මුකුත්ම ওই වගේ බාධා මුකුත්ම එන්නේ නැහැනේ. මේ වගේ හිත හොඳට calm down වෙගෙන එනකොටම මගේ හිත ඇතුළෙම මේකට බාධා කරන්න දේවල් තමයි මේ සිද්ධ වෙන්නේ. ඒතර මේක අඳුරගෙන මේ මගේ ඇතුළෙම තමයි මේ කරදරේ එන්නේ කියලා දැනගෙන ඒක ගණන් නොගෙන යන එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. ඔය අපි කියමු දැන් මෙහෙම ගණන් නොගෙන යන එකත් අපි ඕක try කරලා බැරිම වුණා කියමු තව ටිකක්. බැරිම වුණොත් මුලින් පටන් ගන්නකොට නිකන් බුදුගුණ වගේ පොඩ්ඩක් වඩලා ඒ කියන්නේ මේක කරන්නම හැමෝටම මේකම කරන්න ඕනම කියලා කියන්නේ නෙවෙයි. ඒ වගේ දිගටම වෙහෙසකර තත්ත්වයේ දිගටම එනවා නම් ඒක ගොඩදා ගන්න බැරිම නම් විනාඩියක් දෙකක් අර බුදුගුණ වැඩුවට ඒකෙන් පාඩුවක් වෙන්නේ. ඒ විනාඩිය දෙක වඩන එකෙන් තව විනාඩි 10ක් 15ක් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක නිසා දැන් මෙහෙම හිත විසිරෙන එක අඳුර ගන්න එක හොඳයි. ඒක ගොඩදා ගන්න බැරිම නම් විතරක් අර බුද්ධානුස්සතිය වගේ විනාඩියක් දෙකක් වැඩුවට ඒක ඒක අපිට ආයෝජනයක් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ සතිමත් වඩනකොට සතිමත් බව වඩද්දී ඒ වගේ චතුරාර්යක් භාවනාව වඩන්න කියලා ගොඩක් වෙලාවට කියන්නේ නැහැ. ඒ වුණාට දැන් මේ වගේ ගොඩ දාගන්න බැරි අවස්ථාවක් ආවොත් ඒ වෙලාවේදී අර ප්‍රයෝජනේ සලකලා අර වගේ දෙයකට පොඩි වෙලාවක් ගත්තා කියලා ඒක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයකටත් බලන්න දැන් මෙහෙම හිත පිට යනවා කියලා දැනගෙන හිත විසිරෙන බව දැනගෙන මේ විදිහට ගොඩ දාගන්න බැරි අවස්ථාවක් එනවා නම් පොඩි වෙලාවකට විනාඩියකට විතර එක සැරයක් විතර හරි නිකන් නවාරහදි බුදුගුණ ටිකක් පොඩ්ඩක් මතක් කරලා ඉස්සරහ අරමුණට හිත යොමු කරන්න. එතකොට ඒකෙන් ප්‍රයෝජනයක් වෙනවා නම් ඊට පස්සේ ওই වගේ කරදරයක්කට වැටිච්ච අවස්ථාවකදී විතරක් ඒක පාවිච්චි කරාට නරක නැහැ. ඒ කියන්නේ දැන් මම නැවතත් කියනවා ඒක හැමදාම කරන්න ඕනමයි කියන එකක් නෙවෙයි. මේ වගේ කරදරයක් එන වෙලාවකදී වෙන විදිහකට ගොඩදා ගන්න අමාරු නම් ඒ වෙලාවට විතරක් එහෙම දෙයක් පාවිච්චි කරත් නරක නැහැ. ඒ බැරිම නම් ඒ වගේ දෙයක්ත් පාවිච්චි කරලා බලන්න කියලා තමයි අපිට කියන්නේ. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස දෙවන වාර්තාව කියවීමට අවසර තුන්වෙනි වාර්තාව. සතිමත් පර්යංකය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. කාලය විනාඩි 40යි. භාවනා සඳහා ස්ථානයකට ගොස් වාඩි වී දැස් පියා ගතිමි. හුස්ම වැටෙන ආකාරය බලා සිටිමි. හුස්ම ඉතා සැහැල්ලුවෙන් වැටේ. ඒ දෙස ආයාසයකින් බලා නොසිටිමි. සිතවිලි එන යන බව දකිමි. ඒ දෙස විමසිලිමත් නොවෙමි. ටික වේලාවකින් නිින්ද වැනි තත්ත්වයක් අත්දකිමි. නමුත් නිින්දක් දැක දන්නේ නැත. විටින් විට ශරීරයේ පැද්දෙන ස්වභාවයක් දැනේ. නමුත් වෙනත් සිතුවිලි හෝ වෙන හඬක් හෝ ඇසෙන්නේ නැත. මා සිටිනවාද හෝ සිටින්නේ කොහේද කියා දැනීමක් නැත. පසුව තිගැස්සී අවදි වේ. සිටින්නේ කොහේද කියා වටාගෙනට මද වේලාවක් ගත වේ. බොහෝ විට මේ අත්දකින ස්වභාවයක් ස්වාමින් වහන්ස. මෙයින් ඉදිරියට යාමට ගෞරවයෙන් උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඉදිරියදා ජීවිතයේ ගැටලු පිළිබඳ හෝ ලැබීම් නොලැබීම් ගැන උපේක්ෂාවෙන් බලා සිටීමට හැකිය. එය નિરાයාසින් වෙන බව දැනේ. ඔබ වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වේවා. වාර්තාවේ අවසන්.
දැන් මේ පරයන්කේ කරගෙන යනකොට ඔන්න මමයා නැති වෙලා නැති වෙන ඉන්න තැනක් මමෙක් නැති වෙගෙන යනකොට ඔන්න දැන් මමයා ගැට ගහ ගන්න විදිය තමයි මගෙන් අහන්නේ නේද? ඒකනේ දැන් මේ කරගෙන යන හොඳට කරගෙන යද්දී ඕක තමයි වෙන්න ඕනේ. මමයා ඉන්න මමයා තියාගෙන භාවනා කරන්නනේ අපිට ඕනේ. මම භාවනා කරන්න ඕනේ. මට මේක හොඳට යන්න ඕන. මම නිවන් දකින්න ඕන කියන එකනේ තියෙන්නේ නේද? එහෙම නැතුව මමයා නැත්තටම නැති වෙනකොට ඉතින් හරි අමාරුයි. ඒක තමයි මේ ප්‍රශ්න අහන්නේ. ඕක බාරගත්ත නම් මොකද වෙන්නේ? දියෝ කියන තරමටම බාර ගන්න අමාරුයි. දැන් මේ ඉඳගෙන ටික වෙලාවක් යනකොට යන්න හිතපු තැනක් අමතක වෙලා යනවා. මොකද්ද වුනේ කියලා හිතා ගන්න බෑ. කොහමද ආවේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒක වෙනකොට ඒක දිහා තව විස්තර බලන්න මේක කොහොමද වෙන්නේ කියන්නේ මේ මට මොකද්ද වුනේ කියලා. දැන් අපි හුස්ම දිහා බලාගෙන ඉන්නේ. එහෙම නැත්නම් යටිපතුලේ විස්තර බලන්නේ ඒක දැන ගැනීමට නෙවෙයිනේ. ඒ හරහා මම යා තේරුම් ගන්නනේ. කියන්න ඔයි මම යා නැත්. මම යාට තියෙන වටිනාකම ටික ටික අඩු වෙගෙන එනකොට ඒක අපිට දරා ගන්න ගොඩක් අමාරුයි. ඒ වෙනුවට මේක මේක වෙන්න පුළුවන් කියලා බලාපොරොත්තුෙන් ගියා නම් එහෙම වෙන්නේ නැහැ නේද? අන්නේ මේ බලාපොරොත්තුෙන් යන්නේ ඊළඟ දවසේ. ඒ වගේම එදිනදා ජීවිතේ සතිමත් වෙන්න උත්සාහ කරනවා කියනවනේ. ඒතර එදිනදා ජීවිතේ සතිමත් වෙනකොටත් මේ වගේම දේවල් මතුවෙන්න පුළුවන්. හරි ඒ වෙලාවෙදිත් මෙහෙම බලන්න ඇත්තට මේ මම යාට මෙහෙම වටිනාකමක් දීලා මම තමයි භාවනා කරන්නේ මම තමයි මෙහෙම වෙන්නේ කියලා අපි ඉන්න තරමටම මේ මගේ තියෙන වටිනාකම භාවනාව හරහා හරි මගේ තියෙන වටිනාකම වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ වෙනුවට මේ වෙන දෙයට සාදරයෙන් ගියා නම් හරි. ඒ ටික තමයි මට හිතෙන්නේ කීකොත් අදගත්තේ කියලා හිතෙන්නේ.
එම ස්වාමීන් වහන්සේ අවසන් වார்த்தාව අවසරයි ගෞරවණීය ස්වාමින් වහන්ස. පර්යංකය පටන් ගැනීමේදීම කය තැන්පත් වෙන බවක් දැක්කෙමි. ඒ දෙස බලා සිටීමේදී සිතද තැන්පත් වේ. ඒ යම් සමාධි සුවයක්ද ඇත. මූල කර්මස්ථානයේ හුස්ම රැල්ල දෙස බැලීමේදී එයද සියුම් වෙමින් පැවතුනි. හුස්ම නොදෙනීම සංසුන් තත්ත්වයකට පත්වේ. මීට පෙර බොහෝ අවස්ථාවන්හි මෙම තත්ත්වය හරහා නින්දකට වැටෙන නිසා මෙම සංසුන් තත්ත්වයට සතිමත් වී ආසන්නව නිරීක්ෂණය කළෙමි. ටික වේලාවකින් සංසුන් බව වෙනස් වී ගොරෝසු හුස්මක් මතුවිය. හුස්ම ධාරාවක් ලෙස ඇතුළට එන බවක් සහ පිටවන බවකි. ඉන්පසු එයද කැඩි කැඩි ඇතුළට එන බවක්ද ඒ වගේම පිටවන බවක්ද දැක්කෙමි. ඇතුළවන හුස්ම ළඟින් ළඟින් කැඩි කැඩි. මුලින් දැකපු තනි එක ආස්වාසයක් වෙනුවට ආස්වාස කොටස් වශයෙන් දැක්කෙමි. වාර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
හරි දැන් මේකෙදී ටිකක් අර වෙනස් විදිය දෙයක් කරලා තියෙනවා. ඔන්න ඉස්සර හිතලා තියෙනවා හුස්ම රැල්ල නොදැනී ගිහිල්ලා ඔන්න හොඳ ටියුම් තැනකට එනවා කියලා හිතාගෙන ඉඳලා හිටියට ටික දවසක් යනකොට අඳුරගෙන තියෙනවනේ මේක හරහා ගිහිල්ලා දන්නෙම නැතුව නින්දට වැටෙනවා කියලා. අනේ අඳුරගෙන ඔන්න තමන් කරන භාවනාව ගැනම ඔන්න තමන්ම නැවත නැවත හැරිලා බැලීමක්. ඒක හොඳ නිරීක්ෂණයක් කියලා කියන්න පුළුවන්. දැන් අපි භාවනා කරනවා තමයි මොන හරි දෙයක් කරනකොට තමන්ගේ ඉස්සරහට ප්‍රෝග්‍රස් එකක් තියෙනවාද එහෙම නැත්නම් අපි යන අතරමඟදී දන්නේම නැතුව වෙන පැතිවලට යනවාද කියලා ඔන්න තමන්ටම හැරිලා බලන්න පුළුවන්. එහෙම හැරිලා බැලීමක් තමයි මේකෙදි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හොඳයි එක පැත්තකට. එතකොට අඳුරගෙන තියෙනවා මෙහෙම හිත දන්නේම නැතු හුස්ම සියුම් වේගන යනකොට නිින්ද යනවා කියලා අඳුරගෙන තියෙනෝනේ. අඳුරගත්තු එකම තමයි මේකේ ලොකුම දේ තියෙන්නේ. මේක අඳුරගත්තේ නැත්නම් මේ විදිහට නිරීක්ෂණය කරන්න හිතන්නේ නැහැ. නඳුරගත්ත නිසා ඊට පස්සේ වැඩියෙන් ફોකස් එක වැඩි කළා බැලුවහම තියෙන්නේ හුස්ම දැනීම ගොඩාක් අඩු වෙලා ගිහිල්ලා සමහරවිට ආයෙත් ලොකු රළුවට හුස්මක් එනවා. සමහරවිට මෙහෙම කැඩි කැඩි යනවා. එන්නේ මේ වගේ වෙනස්කම් සිද්ධ වෙන හැටි අඳුරගෙන තියෙනවා. මෙන්න මේ අඳුරගත්ත එක ගොඩාක් අපිට අගය කරන්න පුළුවන්. දැන් මෙන්න මේකෙදිත් බලන්න දැන් මේ හුස්මනේ මේ පොඩි කාලේ ඉඳලා ගත්ත හුස්ම වුණත් එක විදියට තියෙනවද කියලා බලන්න. එක වෙලාවකට සිවුම් වෙලා යනවා, එක වෙලාවට රළුවට දැනෙනවා, එක වෙලාවට කැඩි කැඩි වගේ යනවා දැනෙනවා. තව තව මේකේ විස්තර බැලුවොත් මීටත් වඩා ගොඩාක් ලොකු වෙනස්කම්නොත් මේ අතරේ දකින්න පුළුවන්. මේ මොකද්ද මේ කියවෙන්නේ? මේ දැනෙන දැනීම හරහා මේ කියවෙන්නේ. මේ ස්ථිර නැතිකමක් නෙමේ කියවෙන්නේ කොහොම හරි. ඒ වගේම මෙන්න මේක දිහා බලපු මගේ අස්ථිර භාවයත් මේ එකම තේරෙනවනේ. දැන් මේක තියෙන දිහා බලාගෙන ඉන්න හරි කැමැත්තෙන් බලාගෙන හිටියා නම් එහෙම නිඳ යන්නෙත් නැහනේ. දැන් මේ වෙනස් වෙන එක වෙද්දි මට බලාගෙන ඉන්න අකමැති නිසා කම්මැලි නිසා තමයි නිින්ද ගිහිල්ලා තියෙන්නේ. ඊළඟට මේකට තව උද්‍යෝගයෙන් බැලුවට පස්සේ ඔන්න නිින්ද යෑම නැවතිලා දැන් මට පුළුවන් වුණා කියලා තව පැත්තකින් හිතෙනවනේ. ඔන්න නිින්ද යන්නේ ඒක නවත්ත ගන්න මට පුළුවන් වුණා කියලා එක පැත්තකින් ඔන්න මට ඔටුනු දා ගන්නත් හිතෙන්න පුළුවන්. ඒකත් බලන්න අද මෙහෙම වුණාට තව දවසක් දෙකක් යනකොට මේක සම්පූර්ණ අනිත් පැත්ත වෙන්න පුළුවන්. එතකොට අන්නේ එක පැත්තකින් ඔන්න මේ වෙනස් වෙන ස්වභාවය හොඳටම තේරුම් ගන්න පුළුවන්. මේ මොහොතේම මේ හුස්ම රැල්ල වුණත් වෙනස් වෙනවා, ඊළාට ඒක බලන කෙනාත් වෙනස් වෙන හැටි. ඒ වගේම මේක මට ඕන විදිහට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද මම යා. අන්නේ මේ විස්තරත් මේ අතරින් තේරෙන්න ගන්න ඕනේ. ඉතින් මේවාම දැක දැක ඉන්න එක තමයි තියෙන්නේ. එතකොට මේ හුස්ම රැල්ල කියන එක පාවිච්චි කරගන්නවා මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න. ඒ පැත්තට තමයි අපි ටික ටික මේක හරහා යොමු වෙන්න ඕනේ. ඒ පැත්තට දැන් ටික ටික යනවා. එතකොට ඒකට වැඩි අනුග්‍රහයක් දෙන්න. දැන් මේ හුස්ම රැල්ලත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් එකේ ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න මේ හරහා මේකෙන් කියවෙන පාඩම් ටික මම ඇතුළට මගේ පැත්තට හරව ගන්න. ඒ පාඩම් ටික කියව ගන්නෙ නැත්තම් අපි නිකන් හුස්ම රැල්ල දිහා බලාගෙන හිටියා කියලා ඇති වැඩක් නැහැ. ඒ වැඩක් නැත්තේ නැහැ. ඉතින් ඒ වෙලාවේ පව් කරන්නේ නැහැ, හොරකම් කරන්නේ, පන්සිල් කඩන්නේ යමුකුත් නැහැනේ. ඒ ලොකු ප්‍රයෝජනයක් තියෙන හැබැයි මේක ඊටත් වඩා ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ අවස්ථාව ලැබිලා තියෙනවා, කඩුව මැදලා තියෙනවා. දැන් ඉතින් යුද්ධ කරන්න තමයි දැන් තියෙන්නේ. ඒකට මේ හුස්ම රැල්ල හරහා කියන පාඩම් ටික ඒ මගේ පැත්තට හරවගෙන කියවන්න උත්සාහ කරන්නේ. මේ ධර්මයත් එක්ක ගලපාගෙන ඒ ටික කියව ගන්න එක තමයි දැන් තියෙන්නේ. හොඳයි.
ස්වාමීන් වහන්සේ එතන වහන්සේ කිව්ව ධර්මයට ගලප ගන්නවා කියන එකේ මොකක්ද ඒකෙන් අදහස් කරේ ස්වාමීන් වහන්සේ එතන? ඒ කියන්නේ
දැන් ලක්ෂණ ටිකක් කියවනෝනේ. දැන් අපි මේක හුස්ම රැල්ල වෙනස් නැති මට විදිහට මේක පාලනය කරගන්න බැරි ඇති. ඒ වගේ මේක දැන් සිවුම්ම දැනෙනකොට හරි හැම දැනීමකදී පොඩි හරි ෆ්‍රික්ෂන් එකක් වගේ තියෙනවා නම් ඒ විස්තර බලන්න අන්න ඒක. ඊළඟට මේක මට ඕන විදිහට පාලනය කරගන්න උත්සාහ කරත් එතෙන්දී දැනෙන මේ ෆ්‍රික්ෂන් එක අමාරුකම අන්න ඒ විස්තර බල බල ඉන්න එක තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සන්නසේ වාර්තා අවසන් කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න අවස්ථාවක් දෙන්න පුළුවන්ද? වෙලාව තියෙනවා ස්වාමීන් වහන්සේ. අද දිනත් අපිට ඉතාම වටිනා උපදෙස් රාශියක් ලබා දුන්නා කමඨාන් පිරිසගේ වාර්තා ආශ්‍රයෙන්. වහන්සේ කළ මේ සේවිතා මගේ කරන වහන්සේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. රාජිකා ඔබට බාරයි.
බොහොමකින් බන්දුන මාමා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද දවසෙත් අපේ වැඩසටහන අවසන් කර පුණ්‍යානුමෝදනාවෙන් වැඩසටහන අවසන් කරන්න ගෞරවයෙන් උපදෙස් පතන ස්වාමීන් වහන්ස.
එහෙමයි
ස්වාමීන් වහන්ස, අදත් අපේ මේ ඉදිරි ආධුනික වැඩසටහන සඳහා දායකත්ව ලබා දුන් නම් කියන අවසරය ගෞරවනීය හොමගම ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් අපිට ලබා දුන් දායකත්ව සම්බන්ධිනුත් නම් කියන අවසරය ගෞරවනීය අක්මීමන ධම්මකුත ස්වාමීන් වහන්සේ ප්‍රශ්න උත්තර වැඩසටහන සම්බන්ධ වෙලා අපිට මේ ලබා දුන් දායකත්ව සම්බන්ධයෙන්ුත් ඔබ වහන්සේලාට පාද නමස්කාරයෙන් පුණ්‍යානුමෝදනා කරනවා. ගෞරවනීය මේ වැඩසටහනට අපිට මේ උපදෙස් ලබා දුන් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ, ඔබ ස්වාමින් වහන්සේලා ඇතුළු නිසන්නව නිවාසී සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාට අපි මේ වැඩසටහනින් ලබාගත් මේ සියලුම කුසල ශක්තියින් ගෞරවයෙන් අනුමෝදන් කරනවා. ඒ වගේම ලෝකශාන්ත මාමණික ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය මෙතෙක් මේ පවත්වාගෙන ඉන්න දායකත්ව ලබා දුන් සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සහ ගිහි පිරිස ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම වැඩසටහන් සම්බන්ධ වුණු වැඩසටහන දායකත්ව ලබා දෙන සම්බන්ධ වුණු හැමදෙනාටමත් මේ සියලුම කුසල ශක්තියන අනුමෝදන් වෙලා හැම දිනාගෙම සසර ගමන හැකෙක් මිනින් කෙලවර කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද රැස් කරපු සියලුම කුසල ශක්තියින් දෙවියන් ඇතුළු මේ විශ්වය වාසී සියලුම සත්‍යයන් කෙරෙහි මෛත්‍රී නිතුව අනුමෝදන් කරමු. ගාථා සජ්ජායනින් එකතු වෙන කියලා මතක් කරනවා. එත්තාවතා චම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා එත්තාවතාචාම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචාම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්පරන්ති මලගේ ඥාතීන්ට පිනුමුදන් කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ධම්මෝ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආර්තනා ගාථාව. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. සාදු සාදු සාදු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි.
දෛ
ඕකාස වන්දාමි භන්තේ.
කී හෝතු
මයාකතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනාකතම් පුඤ්ඤං මයිහන්දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි භන්තේ.
කී හෝතු
ဒုတိယံපි ඕකාස වන්දාමි භන්තේ.
සුඛේ හෝතු
තතියම්පි ඕකාස වන්දාමි භන්තේ.
සුඛේ හෝතු නිබ්බාන පච්චය හෝතු. අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පන්සිතුං වදිත්තුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු.
බොහොමත්ම සීල දෙනාටම තෙරුවන් සරණ වේවා. අපි මේ පැත්තෙන් විසන් දෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම පිං.